தைமனம் மகாசங்கரத்னேன் அவசராய் அப்பி சாகச்சா கருவின் ஹிதிய மேகிய சூத்திரய மேது உதான பாலியே තියෙන මේගිය සූත්‍රය. ඒතකොට අංගුත්තර නිකායේ මේ සූත්‍රයේම මේ කරුණ සඳහන් වෙනවා. ඒතකොට අපි කතා කරගෙන ගියා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නොමේරු ප්‍රඥාව මේරීම පිණිස විපස්සනා ඥාන ආදිය මේරීම පිණිස කරුණු පහක් පවතිනවා. ඒ කරුණු අතරින් මුලින්ම පළවෙනි කාරණාව විදිහට දේශනා කළා කල්යාණ මිතුරන් ඇති බව. දෙවෙනි කාරණාව විදිහට දේශනා කළා සිල්වත් භාවය. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපිට කතා කරන්න තියෙන්නේ නේද? මං හිතන්නේ තුන්වෙනි කාරණාව අපි කතා කළේ නැහැ. ඒක අපි කියවමු බලන්න. එහෙමනම් පාලියෙන් කවුද සුමන රතනායස්ම කියනවද?
ආසරයි සාමිනාස පුණච පරං මේගිය භික්ඛෝ යායං කතා අභිසර ලේඛිකා චේතෝ විවරණ සප්පායා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති ඉදං අපිච්ච කතා සන්තුට්ටි කතා පෛවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා ඒව රූපාය කතාය නිකාමලාභී හෝති අකිච්චලාභී අකිතරලාභී අපරිපාකාය මේ ගිය චේතෝ විමුක්තියා අයන් කතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.
පේනව ඇති මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ නොමේරු ප්‍රඥාව මේරීම පිණිස මෙන්න මේ දස කතා වස්තු යම් කෙනෙකුට සුදුසු කාලයේදී ලබන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ සුදුසු කාලයේදී මේ දස කතා වස්තුන් ලැබීමේ පහසුකම අන්න ඒ නොමේරු ප්‍රඥාව වැඩි වීම පිණිස හේතු වෙනවා. එතකොට අපට පහසුවෙන් මේ සුදුසු කතා වස්තු කතා කරන්න පරිසරයේ සැකසීලා තියෙන්න ඕන. එහෙම අපිට මේ පරිසරයේ තියෙනවා නම් අපට මේ නොමේරු ප්‍රඥාව මේරීම පිණිස හේතු හැදෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි දැන් බලමු මේ කතා වස්තුන් ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා මෙතන. ඒ ගැනත් අපි කතා කරගෙන යමු. මෙතන මේ කතා වස්තු වලට විශේෂණයක් යෙදුනා අභිසල්ලේඛිකා කියලා. ඒකේ අර්ථය විස්තර කරන්නේ කොහොමද? අතිශයින්ම කෙලෙස් ලියා හරින, කෙලෙස් තුනී භාවයට පත් කරන, කෙලෙස් ප්‍රමාණයට මේ ප්‍රහාණයට සුදුසු ස්වභාවය ඇති කියන එකයි. ඒකට කෙටියෙන් කිව්වොත් මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා උපකාරවත් වෙන කතා 10ක් නේද? චේතෝ විවරණ සප්පායා කියන වචනය විස්තර කරන්නේ මේ සිත වසා දමන්නා වූ නීවරණයන්ගේ දුරු කිරීම වශයෙන්, දුරු කිරීමෙන්, ඒ නීවරණ දුරු කිරීමෙන් චේතෝ විවරණ කියන නම යෙදෙනවා සමත විපස්සනාවන්ට. අන්න ඒ සමත විපස්සනාවන්ට සප්පාය වූ කතා කියන එකයි තේරුම. එතකොට සිත වසා දමන ධර්මවලට අපි කියනවානේ නීවරණ කියලා. ඒ නීවරණ දුරු කිරීම නිසා, නීවරණ දුරු කරන අවස්ථාවන්ට අපි කියනවා චේතෝ විවරණ කියලා. එතකොට මේ චේතෝ විවරණ කියලා කිව්වේ සමත සහ විපස්සනාවන්ට කියන නම. අන්න ඒ සමත සහ විපස්සනාවන්ට සප්පායයි කියන අර්ථයෙන් තමයි චේතෝ විවරණ සප්පායා කියලා කිව්වේ. ඒතර මේ කතා 10 සමත විපස්සනාවන්ට සප්පාය කතා 10ක්. චේතෝ විවරණයන්ට සප්පාය කතා 10ක්. පැහැදිලි නේද? තව ක්‍රමයකින් අර්ථ කියනවා. මෙතන චේතෝ කියන වචනයට අර්ථයක් දෙනවා සමත විපස්සනාසිත. එතකොට ඒ සමත විපස්සනාසිතට සමත විපස්සනාසිත විවරණය පිණිස ප්‍රකට කිරීම පිණිස සප්පාය වූ උපකාරී වූ කතා 10ක් කියන අර්ථයෙන් චේතෝ විවරණ සප්පායා කියන නම දෙනවා. කොහොම හරි ක්‍රම දෙකෙන්ම මේ කියවෙන්නේ මේ නිවන් මාර්ගයට උපකාරක කතා 10ක් කියන එකයි. ඊළඟට විස්තර කරනවා මේ නිබ්බිදා ආදී දේවල්, ඒ කියන්නේ මේ සසර කෙරෙහි කලකිරීම ආදී තත්වයන් ලබා දීම, තත්වයන් ඇති කිරීම කරන කොටගෙන මේ කතාවන්ට අභිසල්ලේඛිකා චේතෝ විවරණ සප්පායා කියලා නම් කරනවද? අන්න ඒ බව දැක්වීම සඳහා තමයි ඒකාන්ත නිබ්බිදාය ආදී පාඨ යෙදුනේ. කෙටියෙන්ම කිව්වොත් මේ සසර කලකිරීම පිණිස මේ කතා හේතු වෙනවා. එතකොට ඒකයි ඊළඟට විස්තර කරන්නේ සසර කලකිරීම ආදී කරුණු සඳහා මේ කතා හේතු වෙනවා කියන බව දක්වන්න තමයි ඒකාන්ත නිබ්බිදාය, විරාගාය, නිරෝධාය ආදී පද යෙදුනේ. ඒ ටික විස්තර කරනවා. ඒකාන්ත නිබ්බිදාය කියලා කිව්වේ ඒකාන්තයෙන්ම සසර දුකින් කලකිරීම පිණිස, සසර දුක කෙරෙහි කලකිරීම පිණිස. එතකොට මේ සසර දුකේ කලකිරෙන්න මේ කතාවන් හේතු වෙනවා. දැන් මොන කතාවද? අපි ඉස්සරහට තාම කතා කළේ නැහැ. ඒක දැන් ඉස්සරහට අපි කතා කරන්න යන මෙන්න මේ දස කතා. විරාගාය නිරෝධාය කියලා කියන්නේ මේ සසරේ නොයලීම පිණිස, සසරින් ඉවත් වීම පිණිස. උපසමාය කියලා කියන්නේ සියලු කෙලෙස් සංසිඳු වීම පිණිස. අභිඤ්ඤාය කියලා කියන්නේ දත යුතු සියලු ධර්මයන් දැන ගැනීම පිණිස. ඒතර විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ආදිය දැන ගැනීම පිණිස. සම්බෝධාය කියලා කිව්වේ චතු මාර්ග ඥානයන් ලැබීම පිණිස. නිබ්බානාය කියලා කිව්වේ අනුපාදී සේස නිර්වාණය පිණිස. මෙන්න මේ කරුණු පිණිස, මේ දේවල් ලැබීම පිණිස මේ කතා 10 හේතු වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ පද වලින් මේ මුල් පද තුනින් නිබ්බිදා, විරාග, නිරෝධ කියන වචන වලින් විපස්සනාව තමයි විපස්සනාවට උපකාරත්වය දක්වුවා. ඊළඟ වචන දෙකෙන් උපසමාය, අභිඤ්ඤාය කියන වචන දෙකෙන් මාර්ගය, මාර්ග ඥානය දක්වුවා. ඊළඟට සම්බෝධාය, නිබ්බානාය කියන වචන දෙකෙන් නිවන දක්වුවා. කෙටියෙන්ම කිව්වොත් සමත විපස්සනාවන් මුල් කොටගෙන නිවන අවසන් කොට මේ සියලුම උත්තරී මනුෂ්‍ය ධර්මය, ඒ කියන්නේ මේ අතර පවතින සියලු උතුරු මිනිස් දම් දසකතා වස්තු ලාභී කෙනාට සිද්ධ වෙනවා කියන එකයි තේරුම. කෙටියෙන්ම කිව්වොත් යම් කෙනෙකුට මේ දසකතා වස්තු පහසුවෙන් ලබන්න පුළුවන් නම්, ඒවා ගැන විස්තර විවරණ දැනගන්න පුළුවන් නම්, ඒ කෙනාට මෙන්න මේ සමත විපස්සනාවන්ගෙන් පටන් අරගෙන නිවන දක්වාම ප්‍රතිපදාව ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා කියන එකයි තේරුම. පැහැදිලි ඇති. ඒ කියපු ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහමු බලන්න. පුළුවන්. එතනදී මොකද සෞපාදින් ශේෂ නිබ්බාණය ලැබපු කෙනාටමනි කොහොමත් අනුපාදී ශේෂ නිබ්බාණය වෙන්නේ නේද? ඒ නිසා මේකෙදි තින් ප්‍රධාන වශයෙන් එහෙම කිව්වට කෙටියෙන්ම කිව්වොත් නිවන් අවබෝධ කිරීම පිණිස කියන අර්ථය ගන්න පුළුවන්. හරියට නේද? ඔව්. එතකොට ඒ නිසා තමයි දැන් මෙතනදී නිබ්බානාය කියන වචනයෙන් අනුපාදිශේෂ නිබ්බානය කීවට සම්බෝධහය කියන තැන චතුමග්ග සම්බෝධහය කියලායි කිව්වේ. එතනදී එතකොට මාර්ග ඥානෙ උපදවන අවස්ථාව. එතනදී එතකොට සෝපාදිශේෂ නිබ්බානයයි කියේ. ඒ කියන්නේ මේ පද දෙකින්ම කියුනේ නිර්වාණයනේ. ඒ නිසා තමයි මෙතන නිබ්බාන කියලා කියද්දී පොදුවේ ඊළඟට කිව්වේ පේනවා ඇති මෙතන. ද්විහි නිබ්බාණං උත්තං. එතනදී වචන දෙකෙන් නිර්වාණය කියුණා. නිබ්බානාය කියන වචනයෙන් අනුපාදිශේෂ නිබ්බාණය සම්බෝධහය කියද්දී එතකොට ඒකෙදී සෝපාදිශේෂ නිබ්බාණයත් කියවිලා. හරි. ඊට පස්සේ විස්තර කරනවා අන්න ඒ කතා 10 බෙදලා දක්වන්න අප්පිච්ච කතා ආදිය දේශනා කළා. අපි කාට හරි පොඩ්ඩක් කියවන්න දෙමු ටිකක් නේද? කවුද? සාරානන්ද අයස්ම. කියවේ නැහැ නේද කලින් වතාවේ?
අවසරයි සාස්. ඉදානිතං කතං විභජිත්වා දස් දසෙන්තෝ අපිච්ච කතාති කතාපි ආදිමාහ තත් අපිච්ඡෝති න ඉච්ඡෝ තස්ස කතා අපිච්ච කතා අපිච්ච භාව අපිච්ච භාවප්ප පටිපටි සංයුත්තා කතාවා අපිච්ච කතා එත ච අත්‍රිච්ඡෝ පාපිච්ඡෝ මහිච්ඡෝ අපිච්ඡෝති ඉච්ඡා වසේන චත්තාරෝ පුග්ගලා තේසු අත්තනා යථාලද්දේන ලාභේන අතිත්තෝ උපරි උපරූපරි ලාභං ඉච්ඡන්තෝ අති අත්‍රිච්ඡෝ නාම යං කන්දාය වුත්තං.
හරි හරි. එතකොට මෙතන අප්පිච්ඡෝ කියන වචනයේ තේරුම න ඉච්ඡෝ කියන එකයි. ඉච්ඡාවන් රහිත. ඒ ඉච්ඡාවන් රහිත කෙනාගේ කතාවට කියනවා අප්පිච්ච කතා කියලා. එක නිරුක්තියක්. අල්පේච්ච කෙනාගේ කතාව අල්පේච්ච කතාවයි. එහෙම නැත්නම් අල්පේච්ච භාවය ප්‍රතිසංයුක්ත කතාව. අල්පේච්ච භාවය ගැන කියවෙන කතාවටත් අපි කියනවා අල්පේච්ච කතා කියලා. ඒතර මෙතනදී ඒ ඉච්ඡා වශයෙන් එහෙම නැත්නම් කැමැත්ත බලාපොරොත්තු ආදී ඇති ආකාරය අනුව පුද්ගලයව හතර දිනක් ඉන්නවා. කවුද? අත්‍රිච්ඡ පාපිච්ඡ මහිච්ඡ අප්පිච්ඡ කියලා. මේකේ පළවෙනි එක්කෙනා තමයි අත්‍රිච්ඡ. එතකොට කවුද අත්‍රිච්ඡ කියලා කියන්නේ කියන පාඩය විස්තර කරනවා. තමන්ට ලැබුණු ලාභයෙන් තෘප්තිමත් නොවි තව තවත් ලාභය බලාපොරොත්තු වෙන කෙනා අත්‍රිච්ඡ කියලා හඳුන්වනවා. එතකොට ඒ සඳහා මේ ජාතක පාලියේ එන ගාථාවක් මේ පෙන්වලා තියෙන්නේ. චතුබ්භි අට්ඨජ්ජගමා අට්ඨහි චාපිසෝලස කියලා. එතකොට මේ ටික තියෙන්නේ කොහෙද? මිත්ත වින්දක ජාතකය නේද? අපි බැලුව පොඩ්ඩක් මේ කොහෙද තියෙන්නේ කියලා. අද බලන්න පුළුවන් තියෙන තැනත් ඕන. පසුව ඒ ටික කියව ගන්න. මේ කෙටියෙම මේ ටිකේ තේරුම ඉමේ එක පුද්ගලෙක් යන අතරෙදි പ്രേත විමානයක් හම්බ වෙනවා. එතනදී ප්‍රේතියෝ හතර දිනක් හම් වෙලා ඒ අය ඉතින් ඒ එක්ක ඉතින් මේ කාලය ගත කරනවා. ඉතින් සැප සම්පත් හිමත් ඉතින් විවිධ ලැබෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් එතනත් ඊට වඩා සැප බලාපොරොත්තු වෙන යද්දී අට දිනක් ඉන්න තැන කොහොම කාලය ගත කරලා දැන් ඔන්න අන්තිමට 30 දිනක් ඉන්න තැනකුත් හම්බුණා ස්ත්‍රීන්. ඒත් ඇති වෙන්නේ නැතුව තවදුරටත් හොයාගෙන යද්දී මොකද වුනේ? කියමු බලන්න මොකද වුනේ කියලා. ඔව් මොකද්ද මේ උර චක්‍රයක් කියලා කියන්නේ. ඒත් ඒ වගේම දුක් විඳින මිනිස්සෙක් ඉන්නවා දකින්නවා. මේ මිනිස්සයාගේ ඔළුවේ නෙමෙයි ඇඟේ වැටිලා තියෙනවා දැන් මේ උර චක්‍රය කියලා කියන්නේ මේක ආයුධයක්. ඒත් මේකෙන් මුළු ඇඟම කැපෙනවා. ඒක වැටුනම ඉතින් මේ මිනිස්සයාගේ තියෙන විපාකය හොඳ නැතිකම නිසා අම්මට ගහලා නේද එන්නේදී. ඉතින් ඒ නිසා අර උර චක්‍රය පෙවුනේ මත හරියටම මට මතක නැහැ කොහොමhari බොහොම යහපත් දෙයක් විදියට මේ කෙනාට පේන්නේ. ඊට පස්සේ අර ඒකෙන් පීඩා විඳින්න ඉන්න මිනිස්සයාට කියනවා ඕක මටත් දෙන්න කියලා. ඉතින් ඒ මිනිස්සයා කියනවා මම මේ පුදුම දුකක් මේකෙන් විඳින්නේ. ඉතින් ඒක පේන්නේ නැද්ද? ඉතින් මේ ඒක ඉල්ලන්නේ කියලා. එතකොට කියනවා ඔය ඊරිසියාවට තමයි ඕක දෙන්න බෑ කියන්නේ. මේ කියලා කිව්වයින් පස්සේ ඉතින් එහෙමනම් මේ මිනිස්සයාගේ එහෙනම් මගේ විපාක ඉවර වෙලා මේ මිනිස්සයා විපාක විඳින්න තමයි එහෙනම් පටන් ගන්න හදනව ඇත්තේ කියලා ඒක දාලා යනවා නේද? ඊට පස්සේ ඉතින් ඒ කාරණාව ගැන කියලා තමයි මෙතන මේ කියන්නේ. අර තමන්ට ලැබුණු සම්පත් වලින් සෑහීමකට පත් වෙන්නේ නැතිව ඊට වඩා සම්පත් හොයන්න ගිහලා අන්තිමට චක්කං බමති මත්තකේ අර උර චක්‍රය ඔළුවට වටා ගත්තා නේද? නිකෙන් කැපෙමින් වේදනාවට පත් වෙන්න තත්වයට පත් වුණා කියන එකයි මේ කියන්නේ. හැදිරි නේද? ඒ නිසා අන්න ඒ විදියට කටයුතු කරන කෙනෙක්ට තමයි මේ අත්‍රිච්ච පුද්ගලයා කියලා කියන්නේ. ඉතින් අපේ సంతාන වලින් ඒ වගේ ගති දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා නේද? ඊට පස්සේ විස්තර කරනවා කවුද මේ පාපිච්ච කියන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට කැමැති භාවය හේතු කරගෙන නැති ಗುಣ පෙන්වන අදහස තියෙන කෙනාට කියනවා පාපිච්ච කියලා. නැති ಗುಣ පෙන්වන කෙනා. එතකොට මොකක්ද මේ නැති ಗುಣ පෙන්වීම කියලා කියන්නේ? ඔන්න ඒ කාරණාව විභංග ප්‍රකරණේ හිම මේ විදිහට විස්තර කරනවා. තත්ත කතමා කුහනා ලාභ සක්කාර සිලෝක සම්නිස්සිතස් ආදී වශයෙන් ලාභ මේ කුහනාව කියලා කියන්නේ මොකක්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කැමැත්ත ඇතිව ඒවාට කැමැත්ත ඇතිව පාපී අදහස් ඇති ඉච්ඡාවන්ගේ ආසාවන්ගෙන් මැඩුණු කෙනාගේ තියෙන ප්‍රත්‍ය පටිසංසේවන ආකාරයෙන් පවතින ගතිය. මොකද මේ පච්චය පටිසේවන සංඛාත කියලා කියන්නේ මුලින්ම තමන්ට ප්‍රත්‍ය ගෙනත් දෙද්දි ප්‍රතික්ෂේප කරනවා. එපා එපා මට ඕවා ගැලපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ සුද්ධ හිතින් නෙවෙයි, ඒකයි ගැටලු ඈ. සුද්ධ හිතින් ප්‍රතික්ෂේප කරන එක හොඳයි. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ හරිම අල්පේච්ච කෙනෙක් නේ කියලා අර මිනිස්සෝ පැහැදිලා ඊට පසුව කරත්ත වලින් ප්‍රත්‍ය ගේනවලු. ඒගෙදි මොකදලු කියන්නේ? ඉතින් මේ අයට ඉතින් උපකාර කරන්න ඕනනේ මේ ලෝකේ. ප්‍රත්‍ය මහත්ඵල කරන්න පුළුවන් අය ලෝකේ අඩුයි. ඒ නිසා ඉතින් එහෙම නැත්තම් මේ අයට අනුග්‍රහ කරන්න කෙනෙක් නැහැනේ. අපි ප්‍රත්‍ය පිළිගත්තේ නැත්තම් හොඳයි, එහෙමනම් ගොඩක් පිං කියලා පිං අනුමෝදනාවක් කරලා අරව බාර ගන්නවා. අර මුලින් ප්‍රතික්ෂේප කළේ සත්භාවයෙන් නම් ඒක වරදක් නැහැ. දැන් මේ සත්භාවයෙන් නෙවෙයි, වැඩිපුර ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් තමයි ප්‍රතික්ෂේපය කරන්නේ. ඒ කරලා අර ලැබෙන ප්‍රත්‍ය ටික ඊට පස්සේ කියලා තියෙන්නේ කරත්තවරින්ගෙනත් පත්යේ දුන්නත් ඇති කියන්නේ ප්‍රතික්ෂේප කරන්නේ ඒ ඔක්කොම පිළිගන්නවා. අන්න ඒක තමයි පච්චය පටිසේවන සංඛාතේන කියන වචනයෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ සාමන්ත ජප්පිතේන කියලා කියන්නේ අර ඍජුව නොකිය වක්‍රව දේවල් කියනවා. තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය ගැන කියනවා. මේ මේ අර අසුවල් දේ තියෙන්නේ මේ මේ විදියට ඒ දේ ලැබෙනා නම් හොඳයි යන්නේ විදියට. ක්‍රියාපතස්සවා මෙතන ආඨපනා කියලායි අපේ සිංහල පොත්වල තියෙන්නේ. එතකොට මේ කියන්නේ ඉරියව් අනිත් අයව පහද ගන්න ආකාරයෙන් ඉරියව් පවත්වනවා. මෙන්න මේ අකුසල් වැරදි අදහසින් යුක්තව දායකයෝ එනවා දකිද්දිම ගිහිල්ලා පරයන්ක ඉඳ ගන්නවා. අනිත් දවස් අනිත් වෙලාවට මුකුත්ම කරන්නේ නැහැ. අනිත් වෙලාවට වෙන මොකක් හරි කර කර ඉන්නවා. අපි හිතමු දායක පිරිස එන වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවටම ගිහිල්ලා පරයන්ක පේන්න ඉන්නවා. අන්න ඒ විදිහට කටයුතු කිරීම තමයි මෙතන කුහණා කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ විදිහේ කටයුතු කරනවා නම් ඒ කෙනාට කියනවා පාපිච්ච භික්ෂුවක්, නැති ගුණ පෙන්වන කෙනෙක්. දැන් ඇත්තටම මේ විදිහේ ගුණ තියෙන කෙනෙක් ඉතින් ඒ විදිහට පැවතීම වරදක් නැහැ. තමන්ගේ සාමාන්‍යයෙන් ඇත්තටම ප්‍රත්‍ය පිළිගන්නේ නැහැ වැඩි ඉතින් ප්‍රතික්ෂේප කරනවා. ඒක වරදක් නැහැ. පැහැදිලි නේද? හා. ඊළඟට මහිච්ඡ කියලා කියන්නේ තියෙන ගුණ ප්‍රකට කරන්න කැමති. තමන්ගේ තියෙන ගුණ නැති ගුණ නෙවෙයි, තියෙන ගුණ ප්‍රකට කරන්න කැමති. ඒත් එක්කම පිළිගැනීමේ ප්‍රමාණය දන්නේ නැහැ. ප්‍රත්‍ය ලැබෙන දේවල් පිළිගැනීමේ ප්‍රමාණය දන්නේ නැහැ. එහෙම කෙනාට අපි කියනවා මහිච්ඡ පුද්ගලයෙක්. ඒ කෙනා ගැන තමයි මේ කියලා තියෙන්නේ ඒත් විභංගයේ. ඉදේ කච්චෝ සද්ධෝ සමානෝ සද්ධෝති මං ජනෝ ජානාතුති ඉච්ඡති. ඒ විදිහට මේ කෙනා ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අනිත් අය මම ශ්‍රද්ධාවන්තයෙක් කියලා දැනගනීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිල්වත්. ඒත් එක්කම මේ කෙනා බලාපොරොත්තු වෙනවා මාව සිල්වතෙක් බව අනිත් අය දැනගනීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්නේ මොකක් නිසාද? ප්‍රත්‍ය බලාපොරොත්තුෙන්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් තමයි මෙහිම ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ විස්තර කරනවා මේ කිනාව තෘප්තිමත් කරන්න බැරිකම නිසා. එයාව තෘප්තිමත් ප්‍රත්‍ය දීලා තෘප්තිමත් කරන්න බැරිකම නිසා ඒ කෙනාට තමන්ව බිහි කරපු අම්මගේවත් සිත ගැනීමට හැකි වෙන්නේ නැහැ. මෙතන මාතාපි කියලා තිබුණාට අනිත් බොහෝ තැනක තියෙන්නේ මාතු යාපි කියලා. ඒ අර්ථය තමයි වඩා ගැළපෙන්නේ. බිහි කළ මවගේවත් සිත ගන්නට බැරි වෙනවා. රහල ඇති කතාවක් තියෙන්නේ නේද? කැවුම් කතාව, කැවුම් අර අහල ඇති. කාටද මතක? සුමන සාරායස, සුමන රතනායස. එතන කියන්නේ දැන් අම්මා හිතා ගන්නවා මේ කැවුම් කීපයක් වළඳුවා නම් මේ මුළු මාස 3ම කැවුම් වලින් මේ ස්වාමීන් වහන්සේට සංග්‍රහ කරනවා. දැන් අම්මා හිතන්නේ පුතා ගැන. ඒ කියන්නේ වස් කාලේ මතක විදියට වස් කාලේ හෝ කොහොම හරි කියමුකෝ. ඉතින් පුතා මේ පුතා ස්වාමීන් වහන්සේ ඉතින් මේ කැවුම් කීපයක් වළඳුවත් ප්‍රමාණයට වළඳුවත් ඉතින් මුළු මාසෙම මාස 3ම කැවුම් වලින් සංග්‍රහ කරනවා. එහෙම නැතුව ප්‍රමාණය දන්නේ නැතුව ඔක්කොම වැළඳුවොත් නම් අපහු දෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. කිව්වා වගේම අර කැවුම් ඔක්කොම ටික වළඳනවා. ඊට පස්සේ මොකද අම්මා ඇවිල්ලා කියන්නේ? මාස 3ේම කැවුම් ස්වාමීනි ඔබ වහන්සේ අද එක දවසේ වැළඳුවයි කියලා. ඉතින් අම්මටත් එපා වෙනවා එහෙම නේද? ඒක නිසා අම්මට උනත් එපා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් තෘප්තිමත් නොවෙනවා නම් දුත්තප්පිතාය දුත්තප්පියතා තප්පති කියලා කියන්නේ තෘප්තිමත් වෙනවටනේ. එතකොට ඒ විදිහට තෘප්තිමත් කරන්න නොහැකි කියන එකයි තේරුම. ඊට පස්සේ මේ ගාථාවක් කියනවා පේනවා ඇති. ගින්දර මහමෝහද ඒ වගේම මෙන්න මේ මහිච්ඡ පුද්ගලයා කියන තුන් දෙනා කරත්ත වලින් ප්‍රත්‍ය දුන්නත් තෘප්තිමත් නම් කරන්න බෑ. ඇයි? දැන් ගින්දරට කොච්චර දේවල් ගෙනihin දැම්මත් ඔක්කොම ටික පිච්චිලා යනවා. ඔක්කොම පිච්චෙනවනේ. අපි දුම තනකොළ හරි මොනා හරි දානවා කියලා ගින්දරකට දාන ඔක්කොම පිච්චිලා යනවා. මොහොද මහ මොහොදට ඉතින් කොච්චර ගෙනihin දැම්මත් මොහොද ගොඩ වෙයිද? නෑ. ඒ වගේම තමයි මේ මහිච්ඡ පුද්ගලයා කොයිතරම් දේවල් දුන්නත් ඇතිවීමක් නම් වෙන්නේ නැහැ. ඇති කියන්නේ නැහැ. දින ඔක්කොම ටික පිළිගන්නවා. ආ. හරි. ඊට පස්සේ විස්තර කරනවා මේ අත්‍රිච්ඡතා ආදී වැරදි දුරින්ම දුරු කරලා ඇත්තා වූ ಗುಣධර්මත් යටපත් වෙහීම වශයෙන් වෙහීමේ අදහස ඇතිව ඒ කියන්නේ තියෙන ಗುಣත් සංගවා ගන්නවා. ඒ වගේම පිළිගැනීමේ ප්‍රමාණය දන්නවා නම් අන්න ඒ කෙනාට කියනවා අල්පේච්ඡ කෙනා. තියෙන ಗುಣත් සංගවා ගන්නවා. ඒවා හැමෝටම කියන්න යන්නේ නැහැ. ඒ වගේම පිළිගැනීමේ ප්‍රමාණයත් දන්නවා. ඒ වගේ අල්පේච්ඡ භික්ෂුව තමන් කෙරෙහි තියෙන ಗುಣයත් වහන් කැමැත්ත නිසා ඒක ප්‍රකට නොකරන කැමැත්ත නිසා තමන් ශ්‍රද්ධාවන්ත වුණත් මම ශ්‍රද්ධාවන්ත කෙනෙක් බව ජනතාව දැනගෙනීවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම සීලය, ශ්‍රුතය, පවිවේකය, ඇරඹු වීරිය, ඉලඹ සිටි සිහිය, සමාහිත භාවය, ඒ වගේම ප්‍රඥාවන්ත භාවය කියන ඒ කරුණු තිබුණත් ඒ දේවල් තියෙන බව අනිත් අය දැනගනීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අන්න ඒ වගේ කෙනාට අපි කියනවා අල්පේච්ඡ භික්ෂුවක් කියලා. පැහැදිලි නේද? හා. ତොර මේ අල්පේච්ඡ භික්ෂුව කියන කෙනා කොටස් හතරකට බෙදිලා තියෙනවා. කොහොමද? පච්චය අප්පීච්ඡ, දුතංග අප්පීච්ඡ, පරියත්ති අප්පීච්ඡ, අධිගම අප්පීච්ඡ කියලා. එතකොට ප්‍රත්‍ය අල්පේච්ඡ භාවය, ප්‍රත්‍ය පිළිබඳව අල්පේච්ඡ, දුතංග පිළිබඳ අල්පේච්ඡ, පරියත්තියෙහි අල්පේච්ඡ, අධිගම එහෙම නැත්නම් මාර්ග ඥාන ඵල ඥාන ආදී පිළිබඳව අල්පේච්ඡතාවය. ඊට පස්සේ ඒ ටික එකින් එක විස්තර කරනවා. රසීවපසයේ අල්පේච්ඡ භාවය කියලා කියන්නේ මොකක්ද? ඒ අල්පේච්ඡ කෙනා කියලා කියන්නේ කවුද? ඒ ප්‍රත්‍ය දායකයා පිළිබඳවත් ඒ දෙන්න තියෙන ප්‍රත්‍ය පිළිබඳවත් තමන්ගේ හැකියාව පිළිබඳවත් සලකා බලලා ඉතින් ඒ දෙන්න තියෙන දේවල් බොහෝවක් තියෙනවා. අපි තුමු ප්‍රත්‍ය ගොඩක් තියෙනවා ඇත්තටම. හැබැයි දායකයා දෙන්න කැමැත්තේ ටිකයි. අපි තුමු දායකයා සතුව ප්‍රත්‍ය ගොඩක් තියෙනවා. දෙන්න කැමති වෙන්නේ ටිකයි නම් ඒ දායකයාගේ වශයෙන් දායකයාගේ කැමැත්ත සලකලා අඩු ප්‍රමාණයක් තමයි පිළිගන්නේ. ඒ වගේම ඒ දෙන්න තියෙන ප්‍රත්‍ය අඩුයි. හැබැයි දායකයා වැඩිපුර දෙන්න කැමැත්ත තියෙනවා. ඒ වගේ අවස්ථාවකත් ඒ ප්‍රත්‍යවල තියෙන අඩුභාවය සලකලා අඩු ප්‍රමාණයක්ම තමයි පිළිගන්නේ. ඒත් එක්කම ප්‍රත්‍ය බහුලව තියෙනවා. දායක මහත්මයාත් ඒ තියෙන ඒවා ගොඩක් දෙන්න කැමැත්තක් තියෙනවා. ප්‍රත්‍යයක් තියෙනවා, දෙන්න කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ වුණාට තමන්ගේ ප්‍රමාණය සලකලා තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරයි පිළිගන්නේ. මේක මට ගැළපෙන්නේ නෑනි කියලා සලකලා මෙහෙම ගන්න එක සුදුසු නෑනි කියලා සලකලා අවශ්‍ය ප්‍රමාණය විතරයි පිළිගන්නේ. මෙන්න මේ වගේ අල්පේච්ඡ භික්ෂුව නූපන් ලාභ උපදවනවා. උපන්නා වූ ලාභ ස්ථාවර කරනවා, දායකයන්ගේ සිත සතුටු කරවනවා. පැහැදිලිද? එතකොට ඒ වගේ කෙනෙක් තමයි ඇත්තටම ශාසනයට උපකාරක වෙන්නේ. මොකද ඉතින් ඒ වගේ කෙනෙක් නිසා ඒ ගුණ තව භික්ෂූන්ගේ ගුණ පිරිස අතරේ ප්‍රකට වෙනවා. මේ ස්වාමීන් වහන්සේට ඉතින් ඒ අපි දේවල් දෙන්න බලාපොරොත්තු වුණත් උන්වහන්සේ පිළිගන්නේ නැහැ නේ. ඉතින් බොහොම ගුණ තියෙනවා කියලා ඇත්තටම පැහැදීමක් ඇති කරගන්න. හැබැයි සුද්ධ හිතින් ඒක කෙරෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙම නැත්නම් අර කලින් කියපු කණ්ඩායම් වලටයි වැටෙන්නේ. වැරදි හිතින් කළොත් නේද? ආ නෑ, එහෙම අවශ්‍ය නැත්නම් ඒක කියන්න පුළුවන්. අපිට එහෙම දැන් අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද ඒ කෙනා පූජා කරලා නැහැ නිතාම. අපෙන් අදහස නම් අහන්නේ ඒ තැනක පුළුවන්කම තියෙනවා. ඒ තැනක මතක් කරන්න පුළුවන් අපිට දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. අපේ අදහස නම් නෑ නෑ, එහෙම වෙන්නේ. අපේ අදහස නේ අහන්නේ. ඒ අහන දේට අනුව උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දුතංග සමාදාන වෙලා ඉන්න භික්ෂුවක් ඉන්නවා. ඒ තමන් දුතංග සමාදාන් වෙලා ඉන්න බව අනිත් අයට දන්වන්න කැමති නැහැ. ඒකට කියනවා දුතංග අප්පිච්ඡතාවය. දැන් ඒක අනිත් අයට පේන්න කරනවා නම් ඒකේ අර දුතංග වලින් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. දුතංග සම්බන්ධව දුතංග නිදේශයේ කියවෙන්නේ නැතිනේ ඒ ටික කතා කරද්දි පැහැදිලි වෙන්නේ නැති. එතකොට ඒ විදියට අකුසල් හිතින් කළොත් ඒක දුතංගයක් වෙන්නේ නැහැ කියලාම තියෙන්නේ. අකුසල දුතංග කියලා දෙයක් ඇත්තේ නැහැ කියලා නේද? ඔව්. ඒ වගේම යම් කිසි භික්ෂුවක් ඉන්නවා බහුශ්‍රතයි, ඒ බව අනිත් අයට පෙන්වන්න කැමති නැහැ. ඒකට කියනවා පරියත්ති අල්පේච්ඡ භාවය. එතකොට මේ දන්වන්න කැමති නැහැ අනිත් අය දැනගැනීවා, මම බහුශ්‍රතයි කියලා අනිත් අය දැනගනීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන එකයි තේරුම. ඒ වගේම යම් භික්ෂුවක් ඉන්නවා උන්වහන්සේ මාර්ග ඵලලාභියෙක්. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලාට තමන් මාර්ගඵලලාභියෙක් බව දන්වන්න කැමැත්තක් නැහැ. ඒ කෙනාට කියනවා අධිගම අල්පේච්ඡ භික්ෂුවක්. එතකොට මේ අල්පේච්ඡ භික්ෂූන්ගේ තියෙන අල්පේච්ඡතාවය කියන ගුණයක් තියෙනවා. ඒ ගුණය ඇති කරගන්න ආකාරය, ඒ ගුණය වැඩෙන ආකාරය, ඒ අල්පේච්ඡතා ආදී ආනිසංස ගැන කියවෙන කතා. ඒ වගේම ඊට විරුද්ධ වූ අත්‍රිච්ඡතා ආදී ඒ නරක ඉච්ඡාවන්ගේ නරක බලාපොරොත්තු වල තියෙන ආදීනව ආදී දක්වන කතාවලට අපි කියනවා අප්පිච්ඡ කතා කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අල්පේච්ඡතාවයේ ගැන විතරක් නෙවෙයි. අල්පේච්ඡතාවයේ ආනිසංසත්, ඒ අල්පේච්ඡතාවයන් හුරු කරන විදිය, ඒවායේ තියෙන වැදගත්කම, ඒ වගේම ඊට විරුද්ධ ධර්මවල තියෙන ආදීනව පැත්ත, පාපිච්ඡතා ආදී කරුණවල තියෙන හානිකර පැත්ත, ආදීනව පැත්ත ආදී ගැන කියවෙන ඒ කතාවන් සියල්ලම ඇතුළත් වෙන්නේ අපිච්ච කතා කියන එක තමයි. පැහැදිලි නේද? ඊළඟට තියෙන සන්තුට්ටි කතා. සන්තුට්ටි කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක නේද? එතකොට මේක පේනව ඇති සකේන අත්තනා ලද්දේන තුට්ටි සන්තුට්ටි. එතකොට ඒ විසමම් පච්චය ඉච්ඡං පහය සමන්තුට්ටි සන්තුට්ටි ඔය විදිහට විස්තර කරන්නේ. ඒ කොහොමද මේ වචනේ හැදිලා තියෙන්නේ? අනෝපමායස්ම. පච්චය ධන ඉච්ඡං. එතකොට ඒ විෂම වූ ප්‍රත්‍ය ආසාවෙන් ආසාව හැරපියා සමව ලැබෙන ප්‍රත්‍ය වලින් සතුටු වීමට කියනවා සන්තුට්ඨි කියලා. එහෙම නැත්නම් සන්තේන විජ්ජමානීන තුට්ටි සන්තුට්ටි. ඒ කියන්නේ තමන්ට දැනට ලැබිලා තියෙන විද්‍යමාන දෙයින් සෑහීමකටපත් වෙනව නැති දේවල් හොය හොය කරදර වෙන්නේ නැහැ. ඉතින් මේ ගාතාවකුත් තියෙනවා පේනම ඇති අතීතං නානුසෝ චන්තෝ නප්ප ජප්පම නාගතං නප්ප ජප්පං අනාගතං කියන එකයි පච්චුප්පන්නේන යාපෙන්තෝ සන්තුට්ඨෝති පෞච්ඡති. අතීතය ගැන ශෝක කරන්නේ අසුවල් අසුවල් දේවල් මට ලැබුණේ නෑනේ කියලා ශෝක කරන්නෙත් නෑ. අනාගතය ගැන ප්‍රාර්ථනාවන් තියාගන්නෙත් නෑ. මට අසුවල් අසුවල් දේවල් ලැබෙනවා නම් හොඳයි, මෙහෙම මෙහෙම ප්‍රත්‍ය ලැබෙනවා නම් හොඳයි කියලා. ඉතින් කීවර පිණ්ඩපාත සේනාසන මොන දේවල් ගැන වුණත් දැන් කාලේ ඒවා නම් ලැබෙනවා. වෙන එක එක දේවල් ගැන ඉතින් ආසාවක් තියෙන්න පුළුවන් කට්ටියට නේද? මොනම දෙයක් වුණත් එහෙම ආසාවක් තිබුණොත් මොකක් සම්බන්ධ වුණත් වාහනයක්, එහෙම නැත්නම් මොනවා හරි ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ, මෙහෙම දෙයක් මට ලැබෙනවා නම් හොඳයි බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒක ලැබුණු දෙයින් සතුටු නොවීමක්. ඒ කාරණාව ගැන තමයි මේ කියන්නේ. අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැතුව පච්චුප්පන්නේන යාපෙන්තෝ වර්තමානයෙන් වර්තමානයේ ලැබෙන දෙයින් තියෙන දෙයින් යැපෙනවා. අන්න ඒ කෙනාට තමයි කියන්නේ සන්තුට්ඨ භික්ෂුවක්, ලද දෙයින් සතුටු වෙන භික්ෂුවක් කියලා. පැහැදිලිද? පැහැදිලි. නෑ නෑ, එහෙම එහෙම ඇති වෙන්නේ නැහැ, ප්‍රබලව ඇති වෙන්නේ නැහැ. නමුත් ඇතැම් ඉන්නවනේ ආර්යයන් වහන්සේලා වුණත් තව කෙනෙකුට ඒ විදිහට ප්‍රකට කරන්න අකමැති. පැහැදිලි නේද? ඔව්, ඒක ගැනයි මේ කියන්නේ. දැන් අපිටමකෝ දුතංග ආදී වුණත් ඉතින් කෙනෙක් ඇහුවම වැරදි හිතක් නැතුව කෙනෙකුට කිව්වා කියලා ඒකේ වරදක් නැහෙනේ. නමුත් ඇතැම් කෙනෙක් ප්‍රතිපත්තියක් විදිහට මේක හඟවන්නේ, ඒක අනිත් අයට දන්වන්නේ නැහැ, සංගවාගෙන ඉන්නවා. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. ඊළඟට මේ සන්තුට්ටි කියන එක තව විස්තර කරන්නේ නිවැරදි ක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් අනුදන්නා ලද ආකාරයෙන් ප්‍රත්‍යයන්ගෙන් සතුටු වීමටත් කියනවා සන්තුට්ටි කියලා. අර්ථ වශයෙන් ඉතරීතර පච්චය සන්තෝසෝ, ඒ ප්‍රත්‍යවලින් චීවර පිණ්ඩපාත ආදී ප්‍රත්‍යවලින් ඒ ලැබෙන ආකාරයෙන් සතුටු වීමයි. ඒක 12 ආකාරයි. අපි ඉස්සරහට මේ ටික දීර්ඝව කතා කරනවා. කොහොමද මේ සන්තුට්ඨිය කියන එක චීවරේ චීවර සම්බන්ධව ගත්තම යතහ ලාභ සන්තෝෂ, යතහ බල සන්තෝෂ, යතහ සාරූප සන්තෝෂ කියලා තුන් වැදෑරුම් වෙනවා. මේ විදිහටම පිණ්ඩපාත ආදී ඉතිරි ප්‍රත්‍ය සම්බන්ධවත් කොටස් තුනට තුනට බෙදෙනවා. එතකොට ඔක්කොම 12යි, ආකාර 12යි. ප්‍රත්‍ය හතරට තුන් ආකාරයේ බෙගින් 12 ආකාර වෙනවා මේ සන්තුට්ඨිය. එතකොට කොහොමද ඒක වෙන්නේ කියලා විස්තර කරනවා. ඔන්න ඒකේ ප්‍රභේද දැක්වීම. මේ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා, හොඳ හෝ වේවා නරක හෝ වේවා සිවුරක් ලැබෙනවා. උන්වහන්සේ ඒකෙන්ම යැපෙනවා. අනෙක් දෙයක් වෙන සිවුරක් ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ට වෙන සිවුරක් ලැබුණත් ඒක ගන්නෙත් නැහැ. මෙන්න මේක තමයි උන්වහන්සේගේ චීවර පිළිබඳව තියෙන යතහා ලාභ සන්තෝෂය. ලැබුණු දෙයින් සතුටු වෙනවා කියන එකයි තේරුම. පැහැදිලිනේ? ඊට පස්සේ ඔන්න ඊළඟ භික්ෂුව, තව භික්ෂුවක් ඉන්නවා ප්‍රകൃතියෙම දුර්වලයි, අසනීපාදියකින් පීඩාවටපත් වෙලා ඉන්නේ කියලා හිතමුකෝ. අසනීප භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේට බර සිවුරක් පෙරවන්න අමාරුයි. කියන්නේ ටිකක් බර ඝන සිවුරක් අමාරුයි. උන්වහන්සේට එහෙම එකක් ලැබෙනවා. උන්වහන්සේ ඒක ඒ තමන්ට ලැබුණු බර සිවුර සභාග භික්ෂුවක් එක්ක වෙනත් එකට ඉන්න භික්ෂුවක් එක්ක මාරු කරලා සැහැල් ඒ සභාග භික්ෂුවගෙන් ලැබුණු සැහැල්ලු සිවුරෙන් තෘප්තියටපත් වෙනවා. මේ භික්ෂුවට අපි කියනවා සිවුර පිළිබඳ යතහා බල සන්තෝෂ. ඒකත් වැරදි දෙයක් නෙවෙයි. දැන් තමන් දේවල් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර තමන්ගේ දුර්වලකම සලකලා ඊට තමන්ගේ තියෙන අසනීප තත්ත්වයේ සලකලා ඊට ගැළපෙන එකක් තවත් භික්ෂුවක් එක්ක හුමාරු කරගෙන පාවිච්චි කළා මිසක වැඩිපුර දේවල් වෙන බලාපොරොත්තුෙන් නෙවෙයි ඒ දේ කළේ. ඊළඟට තවත් භික්ෂුවක් ඉන්නවා බොහොම වටින මාර්ග සිවුරු ලැබෙනවා. බොහොම වටින සිවුරු ලැබෙනවා. එතකොට උන්වහන්සේ මේ විදිහට කල්පනා කරනවා මේ සිවුරු වැඩිහිටි තෙරුන් වහන්සේලාටයි ගැලපෙන්නේ. මේ සිවුර බහුශ්‍රත භික්ෂූන්ටයි ගැලපෙන්නේ. මේ සිවුර ගිලන් දුර්වල භික්ෂූන්ටයි ගැලපෙන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ සිවුරු ඉතින් අර සිවුරු නොලැබෙන අය ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ වැඩිපුර සිවුරු ලැබෙන්නේ නැති. ඒ ස්වාමීන් වහන්සේලාට හෝ ලැබීවා කියලා ඒ තමන්ට ලැබුණු වටින සිවුරු අනිත් අයට පූජා කරලා තමන් සංඛාර කූට කියලා කියන්නේ කසල ගොඩ ආදීනේ කසල ගොඩවල් ඒ වගේ තැනකින් ඒ ගත්තු පංසුකූල සිවුරකින් සංඝහටියක් හදලා එහෙම නැත්නම් සිවුරක් සකස් කරලා එහෙම නැත්නම් අර තමන් කාට හරි මේ සිවුර පූජා කරනවානේ ඒ පූජා කරන කලයින් පස්සේ ඒ සිවුරු ලබන ස්වාමීන් වහන්සේ තමන්ගේ තිබුණු පැරණි සිවුරු අයින් කරනවානේ අන්න ඒ සිවුරු හරි අරගෙන ඒවා පාවිච්චි කරමින් සතුටු වෙනවා. ඒකෙන් තෘප්තියට පැමිණෙනවා. මෙන්න මේකට කියනවා යතහා සාරූප සන්තෝෂය. ඒතර උන්වහන්සේට ඒ වැඩිපුර ප්‍රත්‍ය ලැබුණාට ඒවට ලොල් වෙන්නේ ඇලෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් අන්න ඒකට කියනවා යතහා සාරූප සන්තෝෂ. මේ විදිහටම පිණ්ඩපාතය සම්බන්ධවත් ওই ක්‍රම තුනටම විස්තර කෙරෙනවා. ඒත් මේ බෙදීම ඔව්. මේ ඉතිරි පිණ්ඩපාතය ගැන කියවෙන ටික දැන් අපි කියපු ක්‍රමයට මේ අටුවා පාඩේ බලාගෙන කෙටියෙන් කවුරු හරි කියමු බලන්න. ඒකත් ටිකක් හුරු වෙන්නත් නිසා නේද? කවුද? ඒ ක්‍රමයටම කොටස් තුනට බෙදෙනවා. සිංහලෙන් විතරක්ම කියමු දැන් කවන්නේ පරි නිකන් අර්ථය ඕ නෑ ඔය තියෙන විදිහටම ඕන්නේ නෑ දල අර්ථයක් කියප අපහසුයිද පුළුවන් පළවෙනි එක කියමු බලන්න හරි. පස්සේ ඊළඟ එක අවර චිත්තායස්ම. ඔව්. කියන්නේ ලෙඩේට නොගැලපෙන පිණ්ඩපාතය ලැබෙනවා. පිණ්ඩපාතයේ යථා බල සන්තෝෂයයි. පැහැදිලිනේ? ඒ තමන්ට තියෙන අසනීප තත්ත්වය සලකලා ඒ තමන්ට ලැබුණු අසප්පාය පින්නපාතය වෙන කෙනෙක් එක්ක හුවමාරු කරගෙන සප්පාය දෙයක් වළඳනවා. එයින් සතුට වෙලා තමන්ගේ භාවනා කටයුතු දිගට කරගෙන යනවා. ඒකට කියනවා යථා බල සන්තෝෂ. තව භික්ෂුවක් ඉන්නවා. ඒක අපි කාට හරි දෙමු නේද? කවුද කියන්නේ? ඉතින් තමන්ට ලැබුණු ප්‍රණීත දෙයක් වුණත් ඒක තමන් වළඳන්නේ නැතුව වෙන සුදුසු කෙනෙකුට පූජා කරලා සතුටු තමන් ලැබෙන වෙනත් දෙයකින් වුණත් යැපිලා සතුටු වෙනවා කියන එකයි. දැන් මේ වගේ දේවල් සමහරලාවට දැන් මේ තැනක වෙන්නේ නැහැ. දැන් හැමෝටම ලැබෙන්නේ එකම වගේ දේවල් නේද? හැමෝටම එකම වගේ දේවල් ලැබෙන නිසා. හරි, ඊළඟ කාරණාව සේනාසනේ සම්බන්ධවත් මේ ක්‍රමේමයි. මේ ටික විස්තර කරන්න අවශ්‍යද? කෙටියෙන් අපිට ඉතිරි ටික නැත්තම් මේ ටික අතහැරලා යන්න පුළුවන්. මේ ටික පැහැදිලි මේ ක්‍රමේම නේද? සේනාසනයක් වුණත් ඒ ක්‍රමේටම තමයි ලැබෙන සේනාසනය. ප්‍රියමනාප එකක් හෝ අපහසු එකක් වුණත් ඒක ඒ විදියට ලැබෙන දේ පාවිච්චි කිරීම යතහ ලාභ සන්තෝෂයයි. අසනීපයක් සලකලා තමන්ට සප්පාය සේනාසනයක් උවමාරු කරගෙන පාවිච්චි කිරීම යතහ බල සන්තෝෂයයි. ඒත් එක්කම තමන්ට හොඳ සෙනසුනක් ලැබුණත් ඒක වෙනත් කෙනෙකුට දීලා තමන් කොහේ හරි තැනක ලැබුණු විදියට වාසය කරමින් පැවිදි කර්ම කිරීම යතහ සාරූප සන්තෝෂයයි. ඒ විදියටම තමයි බේසජ්ජ සම්බන්ධවත්. ඒ කියන්නේ මොකක්ද? උට තමන්ට ලැබෙනවා මොනවා හෝ බෙහෙතක්. තිත්ත වෙන්න පුළුවන් නේද? පූතිමුත්ත බේසජ්ජ හරි ඒ වගේ මොනවා මොනවා හරි තින් බෙහෙත් ලැබෙනවා. ඒ ලැබුණු දේ රූක්ෂ වුණත් ප්‍රණීත වුණත් ඒකෙන්ම සතුටු වෙනවා නේද? වෙන දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳ රස දේවල්, එහෙම නැත්නම් තිත්ත නැති දේවල්, වැඩිපුර මිලදී බෙහෙත් එහෙම කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට කියනවා යතහ ලාභ සන්තෝෂ. ඒ වගේම යමක් තමන්ට සප්පාය නැත්තම් ලැබෙන බෙහෙත සභාග විච්චුවක් එක්ක ඒ මාරු කරගෙන සප්පාය දෙයක් ගන්නවා නම් ඒකට කියනවා යතහ බල සන්තෝෂ. තමන්ට ලැබෙනවා වඩාත් හොඳ ප්‍රණීත බෙහෙත් වර්ග. තමන්ගේ තියෙන පින නිසා ඒකයි මේ කියන්නේ මහා පුඤ්ඤෝ කියලා. ඉතින් පින තියෙනවා ඒ නිසා ගොඩක් ප්‍රත්‍ය ලැබෙනවා. ඉතින් අර සිවුරු සම්බන්ධව කීවා වගේම මේ ලැබෙන බෙහෙතුත් අර වැඩිහිටියන්ට ඒ වගේ සුදුසු අයට පූජා කරලා තමන් සරල දෙයකින් සතුටු වෙනවා. ඉතින් ඊට පස්සේ මේ මෙතන කතාවක් කියනවා එකම භාජනයක මුත්තහරීතකං කියන්නේ මොනවද? ගෝ මොනවද? අරලු ගෝමුත්‍ර කියලා කියන්නේ පූති මුත්ත බේසජ්ජය. සහ තවත් භාජනයක චතුමදුර තියලා ස්වාමීන් වහන්සේ කැමති දෙයක් ගන්න කියලා කියනවා. ඉතින් ඒ දෙකෙන් කෝකෙන් වුණත් අසනීපය සුවපත් වෙනවා නම් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ මුත්තහරීතක එහෙම නැත්නම් පූතිමුත්‍ර බේසජ්ජය බුදුරජාණන් වහන්සේලා වැනි උතුමන් විසින් වර්ණනා කරපු බෙහෙතක්. පූතිමුත්ත බේසජ්ජා නිසාය පබ්බජ්ජා කියලා මේ විදිහට දේශනා කළානේ. අන්න ඒ කාරණාව සිහි කරලා චතුමදුර එක ප්‍රතික්ෂේප කරලා පූතිමුත්ත බේසජ්ජයෙන් බෙහෙත් කරමින් තෘප්තියට පෙමිනෙනවා. මෙන්න මේකට කියනවා ගිලන්පසේ යතහ සාරූප සන්තෝෂය කියලා. පැහැදිලි නේද? මේ විදිහට ඉතින් මේ දේවල් අපි හුරු කරන්න ඕන නේද? මේ අපි මේ කතා කරන්නේ කරුණු දැනගන්න විතරක් නෙවෙයි ජීවිතේට මේ ටික එකතු කරගන්න. එතකොට මේ කියන තුන් ආකාරයෙන්ම තුන් ආකාරය එතකොට ආකාර 12ම නිවැරදි සතුටු වීම නිවැරදි සන්තුට්ටි ඒකයි මේ කිව්වේ ඉතරීතර සන්තුට්ටි කියලා. එතකොට මේ ක්‍රම කෝකෙන් උනත් ඒ තෘප්තිමත් වෙනවා නම් ඒක වරදක් නැහැ. එතකොට මෙන්න මේ පත්‍ය වලින් මේ විදියට සතුටු වීම පිළිබඳව තෘප්තිමත් වීම පිළිබඳව දැක්වෙන ඒවායේ ආනිසංශ ගැන කියවෙන කතාවක්. මේ දැන් අපි කතා කරනවා වගේ මේවායින් තෘප්තිමත් වෙන ආකාරය ලැබෙන දේවල් වලින් සහ ඒව ගැන ඒවායේ ආනිසංශ ගැන කතා වෙන කතාවක්. ඒ වගේම ඊට විරුද්ධ වූ අත්‍රිච්ඡතා ආදී අඩු දෝෂයන්ගේ එහෙම නැත්නම් වැරදි ආසාවන්ගේ ආදීනව ආදිය පිළිබඳව කතා වෙන කතා වස්තු වලට කියනවා සන්තුට්ටි කතා. මෙතනින් එහාට කියවෙන කතා වස්තු වලත් ඔය ඉතිරි කරුණු මේ විදිහට දැනගන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ වැදගත් විශේෂ කරුණු විතරයි මෙතනින් එහාට විස්තර කරගෙන යන්නේ. එකින් එක දීර්ඝව මේ වගේ විස්තර කරන්නේ නැහැ. හරි. ඒ සම්බන්ධ මොනවා හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. නැතු වෙති නේද? හරි. එහෙමනම් ඊළඟට තියෙන්නේ තුන්වෙනි කාරණාව. ඔන්න මේකෙදි අදහස් කරන්නේ අනිත් අය දැනගැනීවා කියන අදහස. අනිත් අය මම දුතංග සමාදන් වෙලා ඉන්න බව දැනගැනීවා කියන අදහස. ඒතකොට එහෙම අදහසක් නැහැ ස්වාමීන් වහන්සේ අවවාද කරන අවවාද ශීර්ෂයෙන් මේක කරන්නේ. පැහැදිලි නේ? ඊට පස්සේ පවිවේක කතා. මේක කොටස් තුනයි, කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා. ඒකෙදි කාය විවේක කියලා කියන්නේ මොකක්ද? තනිවම යනවා. ඒකෝ ගච්ඡති කියලා මෙතන කියන්නේ අසහායෝ කියන අර්ථයෙන් ඈ. තව කෙනෙක් නැතුව, දෙවැන්නෙක් නැතුව අතුතියෝ කියන අර්ථයෙන්. එක්කෙනෙක් යනවා කියන අර්ථය නෙවෙයි මේ. පැහැදිලි නේද? ඒකෝ ගච්ඡති කියලා කියන්නේ එකලාව යනවා. ඉතින් එකලාව හිටගෙන ඉඳීම, හිඳගෙන ඉඳීම, සැතපීම, ගමේ පිඬු පිනිස හැසිරීම, ආපහු එන එක, කොහේ හරි යන එක, සක්මන් කරන එක, මේ කියන හැම ඉරියව්වකදීම ඝනසංගනිකාව හැරපියා වෙන්ව වාසය කිරීමට කියනවා කාය විවේකය කියලා. පිරිස එක්කම දැන් සමහරෙකුට තියෙන ගැටලුව තව කවුරු හරි ඕන කොහේ හරි යන්න ඕන නම් නේද? අපි හිතමු පැම්පහසු වෙන්න ගියත් තව කවුරු හරි එක්ක ටිකක් කතා කර කර පැම්පහසු වෙන්න යන්න ඕන. එහෙම නැත්නම් දානි වළඳන්න ගියත් තව කවුරු හරි එක්ක යන්න ඕන. පින්නපාති ගියත් තව කවුරු හරි එක්ක යන්න ඕන. ඒක සුදුසු නෑ. ඒක තමයි මෙතන මේ කියන්නේ. ඒ වගේ වෙන්නේ නැතිව තනිවම ඒ දේවල් කරන්න ඇති වෙන කැමැත්තර කියනවා කාය විවේක. ඒතකොට දැන් Tamanta ඒ තනිවම ඉන්නේ කෙනොත් ලොකු වාසියක් තියෙනවා. Tamanta අර හොඳින් සිහිය පවත්වන්න මේ දේවල් වලට උපකාරයි. එහෙම නැත්නම් ටික වෙලාවක් ධර්මයේ කතා කරගෙන ගිහින් ඊට පස්සෙ සමහරට වෙන දෙයක් කතා කරන්න නේද? අන්න එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාය විවේකය කියන එක ගොඩක් වැදගත්. ඒ වගේම අෂ්ට සමාපatti චිත්ත විවේකයයි. ඒ කියන්නේ ධ්‍යාන ආදී ඉපදවීම තමයි චිත්ත විවේක කියලා කියන්නේ. එතකොට නිවන් අවබෝධ කිරීම උපදී විවේකයයි. මේ කාරණාව මහා නිද්දේශපාලියේ තියෙන උද්ෘතයකින් පෙන්වනවා. ඉතින් එතනත් කියන්නේ මේ අපි දැන් කියපු කරුණම තමයි. විවේකී නෙක්ඛම්මයට නැමුණු සිත් ඇති විවේක විවේකය කයක් ඇත්ත උන්ට ඇත්ත උන්ගේ ස්වභාවයට කියනවා කාය විවේකය. එහෙම නැත්නම් විවේකීව කය පවත්වන්න පුළුවන් නම් ඒ අයට ඒකට කියනවා කාය විවේකය. ඒ වගේම පරම වෝදානයට පැමිණියා වූ එහෙම නැත්නම් පරම උසස් දියුණු තාත්වයට පත්වන පිරිසිදු සිත් ඇත්තවුන්ගේ විවේකයට කියනවා චිත්ත විවේකය කියලා. ඒ කියන්නේ මෙතන කියන්නේ ධ්‍යාන පිළිබඳවයි. ඒ වගේම උපදි කියන්නේ මෙතන ස්කන්ධයන්ට. එතකොට ස්කන්ධයන් පිළිබඳව ඇල්මක් නැති උතුමන්ගේ තියෙන විවේකයට කියනවා උපදි විවේකය. එතකොට මේ කෙලෙසුන්ගෙන් තොර වුණ කෙටියම කිව්වොත් කෙලෙසුන් ප්‍රහාණය කරපු උතුමන්ගේ විවේකයට කියනවා උපදි විවේක කියලා. එතකොට මේ විවේකයටම තමයි පවිවේක කියන වචනයත් යොදන්නේ. ඒ සම්බන්ධ කතාවට කියනවා පවිවේක කතා. ඊළඟට තියෙනවා අසංසග්ග කතා. මෙතන විස්තර කරනවා සංසග්ග වර්ග පහක්. සවන, දස්සන, සමොල්ලපන, සම්භෝග, කාය සංසග්ග කියලා. මොන මොකද්ද සවන සංසග්ග කියලා කියන්නේ විස්තර කරනවා. භික්ෂුවකට ඇහෙනවා මෙහෙම කතාවක්. අසුවල් ගමේ එහෙම නැත්නම් අසුවල් තැන බොහොම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා කියලා ඔන්න විස්තර කරනවා කවුරු හරි කෙනෙක්. ඒක අහලා අර රාගයට බැස ගන්නවා. ඒ අරමුණේම එල්ලිලා ඉන්නවා. ඒක අතහර ගන්න බැහැ. මේ පැවිද්දවත් කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙනවා. සිවුරු ඇරලා ගිහි බවට පත් වෙනවා. මෙන්න මේ විදියට විසභාග ආරම්මන ගැන ඇසීමෙන් ඉපදෙන කෙලේ ක්ලේශයට කියනවා සවන සංසග්ග කියලා. දැන් ඒ වගේ දෙයක් අහපු නිසා නේද උනේ නේද? ඊට පස්සේ කියනවා ඒ ඊළඟ කාරණාව දස්සන සංසර්ගය ගැන. ඒ විදියට කෙනෙක් කියනවා එහෙම නැහැ. ඒ වගේම කෙනෙක්ව දකිනවා තමයි. දැක්කයින් පස්සේ ඒ දැකපු රූපය ගැන වැරදියට කල්පනා කරලා ඒ අරමුණ අතහැර ගන්න බැරුව ඒකම කල්පනා කර කර ඉඳලා පැවිද්ද කර ගන්න බැරුව සිවුරු අරිනවා. මෙන්න මේ විදියට විසභාග ආරම්මන දැකීමෙන් උපන් ක්ලේශ සන්තවය එහෙම නැත්නම් ක්ලේශයට කියනවා දර්ශන සංසර්ගය කියලා. පැහැදිලිද? ඒ වගේ කෙනෙක්ව දැකලා එකිනෙකා කතා කිරීම වශයෙන් ඇතිවෙන ඒ කෙලෙසයට කියනවා සමොල්ලපන සංසග්ග. සමොල්ලපන කියලා කියන්නේ සමොල්ලපති කියලා කියන්නේ කතා කරනවා කියන එකයි. කතා කිරීම නිසා ඇතිවෙන රාගය ගැනයි මේ කියන්නේ. දැන් ඒ වගේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්න කැමැත්ත නේද? ඒ කෙනෙක් එක්ක කතා කරාම ඒවා ඊට පස්සේ මතක් වෙලා කතා කරපු ඒවා මතක් වෙලා ඒක දරා ගන්න බැරුව අර විදිහටම සමහරට සිවුරු ඇරලා යනවා. මේ සහ ජග්ගහන කියලා කියන්නේ හිනාවීම කියන එකයි. ඒතර සමහරලාට හිනා වුණේ ඒවත් ඒකටම ඇතුළත් වෙනවයි කියලා කියන්නේ. දැන් සමහරට කෙනෙක් හිනා වුණේ එක නිතර මතක් වෙනවා. අසුවලා මාත් එක්ක මේ විදියට හිනා වුණා නේද එහෙම කියලා හිතලා ඒව කල්පනා කරලා අන්න සමහරට සිවුරු ඇරලත් යන්න හේතු වෙනවා. ඊට පස්සේ මේ සම්භෝග සංසග්ග කියලා ඊළඟට කියන්නේ තමන් සතු දෙයක් ස්ත්‍රියට එක්ක දීලා නොදී වෙන්නත් පුළුවන්. ඒ ස්ත්‍රිය විසින් දුන්න මොනවා හරි දෙයක් තමන් තියාගෙන පරිභෝග කරද්දී රාගයක් ඇති වෙනවා. මේ කියන්නේ වනභංගියා දිනෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන වනභංග කියලා නම් කියන්නේ කැලෙන් කඩාගෙන ආපු මල් ගෙඩි ඒ වගේ දේවල් ගැන. දැන් කාලේ ඉතින් ඒවා නෙවෙයි නේ ලැබෙන්නේ. අපි තුමු වෙන මොනවා හරි තමන්ට පිරිකරක් හම්බෙනවා කවුරු හරි ගෑනු ළමයෙක්ගෙන් නේද? එක්ක පොතක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර බෝතලයක් හරි කොට්ටුරයක් හරි. ඊට පස්සේ ඒ කොට්ටුරේට කොට්ටේ දාලා තියාගෙන ඒක පූජා කරපු කෙනාගෙන සිහි කර කර ඒකේ සැතපීලා ඉන්නවා. එළි වෙනකන් සමහරට නිින්ද යන්නේ නැහැ. නේද? අන්න ඒ විදිහට සිද්ධ වෙනවා නම් ඒකට කියනවා සම්භෝග සංසර්ගය. නේද? ආ සමහර විට ඒකම හේතු වෙන්න පුළුවන් සිවුරු ඇරලා ගිහින් වෙන්නත්. ඒකයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ කාය සංසර්ගය. එතකොට ස්ත්‍රියකගේ අත් ඇල්ලීම් ආදී වශයෙන් නැති වෙන කෙලෙසේට කියනවා කාය සංසර්ගය. එතකොට මේ කියවුන තොර මේ කියන කරුණු පැහැදිලි. මේ දේවල් ගොඩ දෙනෙකුට තේරෙන්න ඇති. එතකොට සමහර විට දැන් මේ දේවල් නිසා කෙනෙක් සිවුරු ඇරලා ගියොත් ඊට පස්ව ටික කාලයක් යද්දි තමයි තේරෙන්නේ. නේද? දැන් මුලින්ම සමහර විට අපට මේ හැම දෙයක්ම හොඳයි යහපත් කියලා තේරුණාට ලැබුණයින් පස්සේ එහෙම හිතෙන්නේ නැහැ. දැන් ලැබිලා ටික කාලයක් යද්දි ඊට පස්සේ එපා වෙනවා. නේද? අර පොඩි ඇස්මල එක ඊයේ අපි ওই වගේ ඒවා ගැන ටිකක් කතාත් කළා. ඒ වගේ අපිට ආරංචි වුණ දැනගන්න ලැබුණු ඉතින් සමහර විට අත්දැකීම් ඇතුව කට්ටිය කියන කතා. ඊයේ මොනම කාම වස්තුවක වුණත් ස්වභාවයේ තමයි ලැබෙනකන් අපිට ඒකේ ලොකු යහපතක් වගේ පේන්න ගන්නවා. බොහොම හොඳයි කියලා හිතෙන්න ගන්නවා. ලැබිලා ටික කාලයක් යද්දි එපා වෙනවා. ඒක හැම කාම වස්තුවකම තියෙන ස්වභාවයක්. ඉතින් ඒ දේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් හානිකර භික්ෂුවකට හානිකර තීරණ ගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ විස්තර කරනවා අර සමහර තැන කියනවනේ ගිහිහි සංසට්ටෝ විහෙරති අනනුලෝමිකේන සංසග්ගේන සහසෝකී සහනන්දී ඔය විදිහට දේශනාවන් වෙනවනේ. ඒ තැන්වල කියන්නේ මොකක්ද? සමහර භික්ෂුන් වහන්සේලා ගිහි අය එක්ක එකට මිශ්‍රව වාසය කරනවා. කොහොමද? ඒ අය ශෝක වෙද්දි ඒ අයත් එක්ක එකට ශෝක කරනවා. අපි හිතමු දරුවෙක් නැති වෙලා, එහෙම නැත්නම් තාත්තා නැති වෙලා හරි ඒ අය අඬනවා. අනේ ඒක තමයි අපිටත් හරි දුකයි. ඉතින් කොච්චර හොඳ කෙනෙක්ද මේ නැති වුණේ කියලා ඒ අය එක්කම තමනුත් ශෝක කරනවා. ඒත් එක්කම ඒ අය සතුටු වුණාම අපි තමයි ඒ අයට අර මොකක් හරි ලාභයක් ලැබිලා ලොතරැයියක් හරි වගේ මොකක් හරි අපිටත් හරිම සතුටුයි, අපට ලැබුණා වගේම සතුටුයි මේ ඔබතුමාට ලැබුණා කියන එක කියලා අන්න සතුටු වෙනවා. ඒකට තමයි කියන්නේ සහ නන්දි. එතකොට ඒ අය සතුටු වෙද්දි තමනුත් සතුටු වෙනවා, ඒ අය දුක් වෙද්දි තමනුත් දුක් වෙනවා. ඒ වගේම ඒ අයට මොනවා හරි කටයුත්තක් කරන්න තියෙනවා නම් ඒ තැන්වල තමන් ඒ වගේ යෙදෙනවා. ඒ අයගේ කටයුතුවල තමනුත් යෙදෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ ගිහි අය හා නුසුදුසු මිශ්‍රව වාසය කිරීම, නුසුදුසු ආකාරයෙන් මිශ්‍රව වාසය කිරීම කියලා. එතකොට මෙන්න මේ කියන අනනුලෝමික අනුලොම් නොවු බුද්ධ දේශනාවට එකඟ නොවන ගිහි ඇසුර, ඒ වගේම භික්ෂුන් වහන්සේලා කෙරෙහි උනත් කෙලෙත් ඇති වෙන ආකාරයේ ඇසුරක් තියෙනවා නම් ඒ වගේ ඇසුරක් මෙන්න මේ කියන සියල්ලම අතහැරලා මේ සංසාරයේ තියෙන ස්ථිරතර සංවේගය පිළිබඳව. එතකොට මේ සංසාරය ගැන සංවේගය ඇති කරගෙන ඒ වගේම සංස්කාර ධර්ම පිළිබඳව තියුණු බයක් ඇති කරගෙන කොහොමද මේ සංසාරය ගැන සංවේගය ඇති කරගන්නේ? ඉතින් මේ සංසාරයේ පැවැත්ම කියන්නේ මේ ස්කන්ධයන්ගේ පැවැත්ම. එතකොට මේ ස්කන්ධයන්ගේ පැවැත්ම කියලා කියන්නේ දුකේ පැවැත්මයි. මෙන්න මේ විදිහට සංවේගය ඇති කරගන්න ඕන. ඒ වගේමයි මේ සංස්කාර ධර්ම පිළිබඳව බය ඇති කරගන්නේ කොහොමද? මේ සියලුම සංස්කාර ධර්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, දුක් ස්වභාවයෙන් යුක්තයි, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ওই විදිහට සිහි කරද්දී ඒව ගැන අපිට ඇල්මක් නෙවෙයි ඇති වෙන්නේ, මේ දේවල් වලින් දුරු වෙන්න ඕන කියන බයක් ඇති වෙනවා. ඒත් එක්කම ශරීරයේ පිළිකුල් සංඥා ඇති කර ගන්නවා. ඒ වගේම සියලු අකුසලයන් පිළිබඳව පිළිකුල් භාවය පූර්වාංගම කරගත්තු හිරි ඔතප් ඇති කරගන්නවා. ලැජ්ජාව සහ බය පිරි අකුසල් කරන්න ලැජ්ජා බය ඇති කරගන්නවා. සියලු ඉරියව් සියලු ක්‍රියාවලදී සති සම්පජඤ්ඤය කියන මෙන්න මේ කරුණ ඇති කරගෙන හරියට නෙළුම් පත්‍රයක ජල බිඳුවක් රැඳෙන්නේ නැහැ වගේ හැම තැනකම නොගැලී ගැලෙන්නේ නැතිව ඇලෙන්නේ නැතිව කටයුතු කරනවා නම් මෙන්න මේකට තමයි කියන්නේ සියලු සංසග්ගයන්ට ප්‍රතිපක්ෂ භාවය කියන අසංසග්ගතාවය. පැහැදිලිද? එතකොට මේ විදියට හැසිරීම සියලු ඇලීම් වලට ප්‍රතිපක්ෂ භාව වශයෙන් ප්‍රතිපක්ෂයි කියන කාරණාව හේතුවෙන් ඒකට අපි කියනවා අසංසග්ගය කියලා. නොඇලී නොගැලී කටයුතු කිරීම. ඒ සම්බන්ධ වූ කතාවන්ට අපි කියනවා අසංසග්ග කතා කියලා. ඊගෙන මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න පුළුවන්. මේ ටික වැදගත් නිසා අපි අතහරින්න නැතුව ඉතින් කතා කරගෙන ගිය අද ඉවර කරන්න හිතන් හිටි බැරි වෙයි වගේ. කමක් නැහැ. නේද? වැදගත් කරුණ නිසා. හරි, ඊළඟට වීරියාරම්භ කතා. වීර කෙනෙකුගේ ස්වභාවයට කියනවා වීරිය කියලා. වීරයාගේ ස්වභාවයට තමයි වීරිය කියන්නේ. එහෙම නැත්නම් වීරයාගේ කටයුත්ත කියන අර්ථයෙන්ුත් වීරිය කියලා කියනවා. ඒතර කෙටියෙන්ම කිව්වොත් කොහොමද කියන්නේ? ඒතර මේ විදිහේ පවතින වීරිය ඌයේ මේ ධර්මයයි අකුසල් ධර්ම ප්‍රහාණය පිණිසත් කුසල් ඉපදවීම පිණිසත් ඇරඹූ කටයුත්තත් මෙයයි කියන අර්ථයෙන් වීරියාරම්භ කියන වචනේ හැදෙනවා. වීරිය ඌයේත් මෙයයි කුසල් කිරීමට අකුසල් දුරු කිරීමට අරඹන ලද්දේත් මෙයයි කියන අර්ථයෙන් වීරියාරම්භ කියලා කියනවා. ඒතර මේ වීරිය කායික වීරිය චෛතසික වීරිය කියලා කොටස් දෙකයි. ඒ වගේම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කොටස් තුනකට බෙදෙනවා. යම් දෙයක් අරඹන්න තියෙන, ඒතොර කායික වීරිය, සිතේ වීරිය කියන එක ගොඩ දෙනෙකුට හුරුයිනේ. ඒක විස්තර කරන්න අවශ්‍ය නැහැ. යමක් අරඹන්න ඒක දිගට කරගෙන යන්න අවසන් කරන අවස්ථාව දක්වා නවත්තන්න නැතුව කරගෙන යන්න තියෙන වීරියට අපි කියනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ඒ වගේම සම්මාප්පදාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ඒවා විස්තර අපි කියන්න යන්නේ නැහැ. ඒවා දන්නවනේ බොහෝ දෙනෙක් නේද? ඒ සෑම ආකාරයකම වීරිය ඒ විදිහේ වීරියක් තියෙන භික්ෂුව තමන්ගේ ගමනේදී උපන්න කෙලෙසය හිතීමේ ඉරියව්වට එනකන් තියාගන්නේ නැහැ. නිකන් තමන් ඇවිදින අතරේදී යම් කෙලෙසයක් ඇති වුණා නම් ඒ ඉරියව්වේදීම ඒ කෙලෙසය දුරු කරගන්නවා. හිටගෙන ඉද්දී යම් කෙලෙසයක් ඉපදුනා නම් ඒක සැතපෙන ඉරියව්වටවත් සැතපිලා ඉද්දී ඇති වුණ ඉරියව්ව නිදා ගන්න නිින්දට යන අවස්ථාව වෙනකනොත් පවතින්න දෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදීම ඒ අකුසලය ඇති වුණ ඉරියව්වේදීම ඒ අවස්ථාවේදීම හරියට අජපද දණ්ඩකින් සර්පේක්ව අල්ලා ගන්නවා වගේ. මේ කියන්නේ අර මේ කියන විදිහට නම් අජපද කියලා කියන්නේ මේ විදිහේ කරුවක් කියන එකනේ. එතකොට ඒ කරුවක් තියෙන කෝටුවක් අරගෙන සර්පේගේ බෙල්ලට හොම තියලා අල්ලා ගන්නවා වගේ. අල්ලාගෙන ඒ සතාව දමනය කර ගන්නවා වගේ. ඒ වගේම තියුණු කඩුවකින් හතුරෙකුගේ බෙල්ල කපලා දානවා වගේ. අර අකුසල් විතර්කයට ඉහළට එන්න ඉඩ දෙන්නේ නැතුව වීරිය බලයෙන් යටපත් කරනවා. මෙන්න මේ ඇරඹූ වීරිය ඇති පුද්ගලයාගේ වශයෙන් තමයි මේ විරියාරම්භ කතාව කියන එක දැනගන්න ඕන. ඒ සම්බන්ධ වූ කතාවට කියනවා ඒ පුද්ගලයා සම්බන්ධව එහි තියෙන ආදී ආනිසංස, ඊට විරුද්ධව කුසීතකම් ආදීයේ තියෙන ආදීනවාදී ගැන කතා වෙන කතාවට තමයි එතකොට විරියාරම්භ කතා කියලා කියන්නේ. ඊට පස්සේ සීල කතා කියලා කියන්නේ සීලය සම්බන්ධව. එතකොට ඒක කොටස් දෙකයි, ලෞකික ලෝකෝත්තර කියලා. එතනදී ලෞකික සීලය කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල ආදී චතුපාරිශුද්ධ සීලයයි. ලෝකෝත්තර සීලය එතකොට මාර්ග සීලය සහ ඵල සීලය කියලා බෙදෙනවා. එතකොට මාර්ග සිත්වල සහ ඵල සිත්වල ඇතිවෙන විරති ආදීයි. ඊළඟට සමාධි කතා කියලා තියෙනවානේ. ඒකෙදි විපස්සනාවට පාදක වෙන උපචාර සමාධි, අෂ්ට සමාපatti ආදිය ලෞකික සමාධි කියලා කියනවා. මාර්ග සිතහා සංප්‍රයුක්ත වුණ සමාධියට කියනවා ලෝකෝත්තර සමාධි කියලා. ඒ විදිහටම ප්‍රඥාවත් අතට ලෞකික ප්‍රඥාව. දැන් ප්‍රඥාව සම්බන්ධව කතා කරද්දී ලෞකික ප්‍රඥාව කියන්නේ ශ්‍රුතමය, චින්තාමය වූ ප්‍රඥාවන්. ශ්‍රුතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව සහ ඒ වගේම ධ්‍යාන සංප්‍රයුක්ත, විපස්සනා ඥාන සංප්‍රයුක්ත වූත් ප්‍රඥාවට කියනවා ලෞකික ප්‍රඥාවන් කියලා. පැහැදිලිද? අපි යම් දෙයක් ඇහිමෙන් ඇතිවෙන ඥානය, සිතීමෙන් ඇතිවෙන ඥානය, ධ්‍යාන උපදවන අවස්ථාවන් වල පවතින ප්‍රඥා චෛතසිකය සහ විපස්සනා ඥාන උපදවන අවස්ථාවල් වල ඇතිවෙන ඥානය, ඒවට අපි කියනවා ලෞකික ප්‍රඥා. එතකොට මේ මෙතනදී විශේෂයෙන්ම අදහස් කරන්නේ විපස්සනා ප්‍රඥාවයි කියලා කියනවා. මෙතනදී මේ අපි දැන් කතා කරගෙන යන සූත්‍රයේදී අදහස් කළේ විපස්සනා ප්‍රඥාවයි. මොකද මාර්ග ඥානය උපදවන්න චේතෝ විමුක්තිය මේරීම සඳහා උපකාරවත් වෙන ප්‍රඥාව කියලා නෙමේ කියන්නේ. ඊට පස්සේ ලෝකෝත්තර ප්‍රඥාව, මාර්ග ප්‍රඥාව සහ ඵල ප්‍රඥාව කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට විමුක්ති කියලා කියන්නේ ඵල ඥානය සහ නිර්වාණයට කියන නමක්. ඒතර මේක තවත් ක්‍රම කීපයකට බෙදලා එතෙන් ආචාර්යයන් වහන්සේලා විස්තර කරනවායි කියලා කියලා තියෙනවා. ඒතර විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානයි. විමුක්ති ඥාන දර්ශන කිව්වේ ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒතර මේ අපි කතා කරපු සීල, සමාධි, ප්‍රඥා ආදී කරුණු පිළිබඳව, ඒවා පිරිසිදු වෙන ආකාරය, ඒවායේ ආනිසංස ආදිය දැක්වෙන කතාවන් සහ ඊට ප්‍රතිවිරුද්ධ දුසිල් බව ආදී කරුණවල තියෙන ආදීනව, හානිකර පැත්ත ගැන කතා වෙන කතාවලට තමයි කියන්නේ සීල කතා, සමාධි කතා වචෙන් ඒ කියපු මේ කතා පහ. පැහැදිලිද? මෙතන කතා එතකොට අපි ඔක්කොම කීයක් කතා කරලා අවසන් කළාද? 10ක් ගැන කතා කළා. එතකොට යම් භික්ෂුවක් මේ දැන් කියනාලද ආකාර ඇති දස කතා පිළිබඳව කැමති වෙලාවක ඒ දේවල් ලබන්න පුළුවන්කම තියෙනවා නම්, තමන් කැමති පරිදි ලබන්න පුළුවන්කම තියෙනවා නම්, හැම අවස්ථා හැම කාලෙකදීම මේ කතාවන් අහන්නට, ඒ පිළිබඳව විචාරණය කරන්න, එහෙම නැත්නම් ප්‍රශ්න ආදී අහන්න කැමති පරිදි අවස්ථාව ලැබෙනවා නම් අපහසුාවක් නැතිව ඒ අවස්ථාව ලබනවා නම්, බොහෝ සෙයින් ඒ අවස්ථාව ලබනවා නම්, අන්න ඒ කෙනා ගැන තමයි කියන්නේ ඒ කෙනාට නිවන් අවබෝධ කරගන්න උපකාරක ධර්මයක් ඒක. හරි ඊළඟ කාරණාව තියෙන්නේ අපි මේ ටික තව ටිකක් කතා කරන්න බලමුද කමක් නැද්ද අපහසුයිද නැත්නම් අපිට මෙතනින් යහ කොටස ඊළඟ දවසේ කතා කරන්නත් පුළුවන් කොහමද හොඳ තව ටිකයි තියෙන්නේ නේද කරන්න පුළුවන් සමහර කරුණු පිළිනං තව පොඩ්ඩයි තියෙන්නේ නේද කොහොමද පිරිසගේ කැමැත්ත අනුව කොහොමද හොඳ කතා කරමු බලමු හරි ඊළඟ හතරවෙනි කාරණාව නේද ඒක කවුද කියවන්නේ පාලියෙන් කියවම් බලන්න ඊළඟට කවුද කලින් දවසේ හිටපු නැති ආයස්ම කෙනෙක් ඉන්නවා නම් කවුරු කියවපු නැති කියවන ඔව් කවුරු හරි කමක් නැහැ මෙතන නෙවෙයි
අවසරයි සංස පුණජපරම් මේ ගිහර වික්කෝ අනන්ද විද්‍යාව ගිහරදී අපසතරණන් සම්මාන කරන අපිට අපසතරණන් සම්මාන උපසම්පදාය ධර්මවා දර්ශ පරක්කම අනික්කෙත් දෝරුව කුසලයේ ධම්මයේ ත්‍රිපක්කාර මේ ගිය චේතෝ විමුක්තිය අයං චතුත්ථෝ ධම්මෝ පටිකා පටිපක්කාර සංවත්තති
පැහැදිලිද එතකොට මෙතනදී කියවෙන ඊළඟ කාරණාව තමයි මේ නොමේරු විපස්සනා ඥාන ආදී මෝර මේරීම පිණිස මාර්ග ඥාන ඉපදවීම පිණිස බලපාන ඊළඟ කාරණාව තමයි ඇරඹු වීරිය ඇති බව ආරද්ධ විරියෝ විහෙරති. ඒ ගැන තමයි ඊළඟට විස්තර කරන්නේ අපි බලමු මේ ටිකට අදාළව කියවෙන කරුණ. ତොර ඇරඹු වීරිය ඇති කෙනා කියලා කියන්නේ පග්ගහිත වීරියෝ දැඩිව පග් තදින් ගත්තු වීරිය ඇති කෙනෙක්. මොකටද මේ වීරිය තියෙන්නේ? අකුසල් වූ පාප ධර්ම දුරු කිරීම පිණිස. ඒ අකෝසල්ල සම්බෝතට්ඨේන කියලා කියන්නේ කෝසල්ල කියලා කියන්නේ ඥාණයට කියන නමක්. ඒතකොට අකෝසල්ල කියන්නේ මෝහයට කියන නමක්. අවිද්‍යාවෙන් හටගත්තා කියන අර්ථයෙන් අකුසල ධර්ම කියලා හඳුන්වන ඒ පාප ධර්මයන් දුරු කිරීම පිණිස. ඒ වගේම පහත් වූ ලාමක ධර්ම සොලවා හරින නැති කරලා හරිනවා කියන අර්ථයෙන් ඒ වගේම නිවැරදි කියන අර්ථයෙන්ොත් කුසල කියලා හඳුන්වන විපස්සනාවන් සහ මාර්ග ඵල ධර්මයන් තමයි කුසල ධම්ම කියලා කියන්නේ. ඒතර කුසල කියන වචනය විස්තර කරනවා කුච්චිතානං සලනාදී අත්තේ පහත් අකුසල් ධර්ම ලාමක ධර්ම සොලවා හරින කම්පා කර හරින අර්ථය. ඒ වගේම අනවද්‍ය අර්ථයෙන් නිවැරදි අර්ථයෙන්ුත් කුසල කියලා කියනවා. ඒතොර කුසල කියලා මෙතනින් අදහස් කළේ විපස්සනාවන් සහිත මාර්ග සහ ඵල ධර්ම වලටයි. අන්න ඒ කුසල ධර්ම තමන්ගේ సంతානයේ සම්පාදනය ඉපදවීම පිණිස තාමවා කියලා කියන්නේ උත්සාහය සංඛ්‍යාත වූ වීරියෙන් යුක්ත වෙන්න ඕන. දල්හ පරක්කමෝ කියලා කියන්නේ ස්ථිර පරාක්‍රමයක් ඉහිල් නොකරපු වීරියක් තියෙන්න ඕන. අනික්කෙත්ත දුරෝ කියලා කියන්නේ අත් නොහැරපු අදහසක්. අනෝ න ඕරෝහිත දුරෝ. අනෝරෝහිත කියන එකේ තේරුම දැන් අපි කියනවා යමක් කර අපි දැන් අර කරත්තයක අරන් යන සතෙක්ව නම් අපි කියනවා කොහොමද ඒ හරකෙක්ව කරත්තේ බෙන්දලා අරන් යනවා නම් ඒ වියගහ උගේ කරෙන් තිබ්බම අපි ඒකට කියන්නේ ඕරෝහිත කියලා. ඒකට ඒක පැත්තකින් තියලා නැහැ. ඔව් අනෝරෝහිත කියලායි කියන්නේ කරේ තියන තාක්කල්. ඒක පැත්තකින් අරන් තිබ්බොත් අනෝරෝහිත කියනවා. ඒකට ඒ දිගටම මේක කරගහගෙන යනවනම් ඒකට අපි කියන්නේ අනෝරෝහිත කියලායි. ඒක බිමින් නොතැබූ කියන එක. කෙටියෙන් කිව්වොත් අත් නොහල වීරිය කියන එකයි. අත් නොහල පැත්තකින් නොතැබූ වීරිය තියෙන කෙනෙක් වෙන්න ඕන. පසු නොබසින වීරිය තියෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව ප්‍රඥාවන්ත වෙන්න ඕන කියන එකයි. ඒක කවුද කියන්නේ? කලින් දවසේ කියපු නැති කවුරු හරි කියමු බලන්න. හැමෝටම කියවන්නත් ලැබෙන්න ඕන නිසා නේ.
හරි. පුණජපරම් මේගිය බික්කු පඤ්ඤවා හෝති. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛ ගාමිනී
දුක්ඛක්ඛය ගාමිනියා
දුක්ඛක්ඛය ගාමිනියා අපරිපා.
ඔව් ඒ ටික කලින් අර කියපු කරුණුමයි. එතකොට ප්‍රඥාවන්ත වෙන්න ඕන. මෙන්න මේ ප්‍රඥාවන්ත භාවයත් නොමේරු ප්‍රඥාව වැඩිම පිණිස මාර්ග ඥාන දක්වා ප්‍රඥාව මේරීම පිණිස උපකාරවත් වෙනවා. බලමු අපි මොකක්ද මේ කියන්නේ කියලා. පඤ්ඤවා කියලා මෙතන අදහස් කළේ සාමාන්‍ය ප්‍රඥාව නෙවෙයි. විපස්සනා ප්‍රඥාව සහිතයි කියන අර්ථයෙන් තමයි ප්‍රඥාවන්තයි කියලා කිව්වේ. උදයත්ත ගාමිනියා කියලා මේ කියන්නේ මොකක්ද? ස්කන්ධ පහේ උදය වය දැක ගන්න පුළුවන් විදිහේ ඥානයක් කියන එකයි. අරියාය නිබ්බේධිකාය කියලා මෙතන වචන කීපයක් කියදුනා. අරියාය කියලා මෙතනින් අදහස් කළේ විස්කම්බන වශයෙන් කෙලෙසුන්ගෙන් දුරු වූ දුර පිහිටියා වූ නිර්දෝෂී වූ ප්‍රඥාවක් කියන එකයි. නිබ්බේධිකාය කියලා කියන්නේ කලකිරීම පිණිස මේ සසරය කලකිරීම පිණිස හේතු වෙන මාර්ග ඥානය පිණිස හේතු වෙන කියන අර්ථයයි. සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා කියන්නේ සසර දුක ක්ෂය කරන අර්ථයෙන් දුක්ඛක්ඛය කියලා නම ලැබෙනවා ආර්ය මාර්ගයට. අන්න ඒ ආර්ය මාර්ගය වෙත නියම ආකාරයෙන් නියම ක්‍රමයෙන් යන්නා වූ ප්‍රඥාවක් කියන එකයි මේකේ තේරුම. එතකොට මේ විපස්සනා ප්‍රඥාව ගැනමයි මේ විශේෂණ පදය. එතකොට කෙටියෙන්ම කිව්වොත් සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා මේ කියන්නේ දුක්ඛය කරන මාර්ග ඥානය වෙත පමුණුවන්නා වූ ඥානයක් කියන එකයි. පැහැදිලිද? ඒ විදිහේ ප්‍රඥාවක් තියෙන්න ඕන මෙන්න මේ නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන භික්ෂුව. එතකොට මේ විපස්සනා ඥානාදියත් උපදවලා තියෙනවා නම් අන්න ඒ උදයවය මට්ටමවත් පවත්වනවා නම් අන්න ඒ කෙනා මේ කියන පස්වෙනි කාරණාවෙන් යුක්ත ඒක සම්පූර්ණ කරපු කෙනෙක්. ඊට පස්සේ විස්තර කරන මාට කතාවේ මේ කියපු ධර්ම පහ අතුරින් සීලය, වීරිය සහ ප්‍රඥාව කියන ධර්ම ඒ යෝගියාගේ ආධ්‍යාත්මික අංග. එතකොට අර දස කතා වස්තු ලැබීම සහ සත්පුරුෂයින් ලැබීම කියන දෙක බාහිරංගනේ. ඊට පස්සේ විස්තර කරනවා එහෙම වුණාට මේ කල්යාණ මිත්‍ර ඇසුරින් ඉතිරි හතරම ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඉතිරි ඒ අංග ටික සම්පූර්ණ වීම පිණිස කල්යාණ මිත්‍රේකුගේ තියෙන බොහෝ උපකාරත්වය බහූපකාරත්වය දැක්වීම සඳහා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ඊළඟ පාඩය දේශනා කළා කියලා කියනවා. අපි ඒ ටිකත් කියවලා විස්තරේ කතා කරමු නේද? කවුද ඊළඟ කොටස?
අවසේ සම්මන්ස කල්යාණ මිත්තස්සේතම් මේගිය බික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස සීලබා භවිස්සති තෙයාලං සමාදාය සික්කිස්සති සික්ඛාපදේසු. කල්යාණ මිත්තස්සේතම් මේගිය බික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස යායං කතා අபிසල්ලේකිකා චේතෝ විවරණස් සප්පායා සයතිදං අපිච්ච කතා පෙයාලං විමුක්ති ඥාන දස්සන කතා එවරු ඒව රූපියා කතාය නිකාමලාභී භවිෂ්‍යති අක්කිච්චලාභී අකසිරලාභී කල්යාණ කල්යාණ මිත්තස්සේතං මේ ගිය වික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස ආරද්ධ විරියෝ විහෙරස්සති පෙයාලං අනිකිත්ත දූරෝ අකුසලේසු ධම්මේසු
උකුසලේසු ධම්මේසු
අකුසලේසු ධම් අකුසල කුසලේසු ධම්මේසු කල්යාණ මිත්තස්සේතං මේ ගිය වික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස පඤ්ඤම භවිෂ්‍යති පෙයාලං සම්මා දුක්ඛක්ඛය ගාමිනියා
හරි හරි එතකොට මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිතුරන් ඇති කෙනාටම තමයි ඒ මෙන්න මේ කියන ඉතිරි කරුණු හතරත් සම්පූර්ණ වෙන්නේ මොනවද ඒ කෙනාටම තමයි කල්යාණ මිතුරන් ඇති කෙනාට සිල්වතෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කල්යාණ මිතුරන් ඇති කෙනාට අර කලින් කියපු දස කතා වස්තු පහසුවෙන් ලබන්න පුළුවන්කම ලැබෙනවා කල්යාණ මිතුරන් ඇති කෙනාට වීරිය අරඹන්න පුළුවන්කම ලැබෙනවා කල්යාණ මිතුරන් ඇති කෙනාට ප්‍රඥාවන්ත භාවය ලබන්න පුළුවන්කම ලැබෙනවා එහෙම නැත්නම් ඥානවන්ත භික්ෂුවක් බවට මේ විපස්සනා ඥානයන්ගෙන් යුක්ත භික්ෂුවක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය කියන එක මේ කරුණු පහ අතරිනොත් ප්‍රධානයි කියන එකයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කළේ බලමු අට කතාවේ ඊගෙන කියවෙන කරුණ. එතන පාටිකංකං කියලා වචනයක් තිබුණා කැමැති විය යුතුයි කියලා. ඉතින් මෙතන විස්තර කරන්නේ ඒකාන්තයෙන්ම කැමැති විය යුතුයි. අවස්සම්භාවී ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා කියන එකයි තේරුම. ඉතින් මොකද්ද මේකේ තේරුම? එතකොට යම් භික්ෂුවක් තමන් කල්යාණ මිතුරන් ඉන්නවද ඒ භික්ෂුවට පුළුවන් වෙනවා ඒකාන්තේම තමන්ට සීල සම්පන්න භාවය ඇති කරගන්න. ඒ සීල සම්පන්න භාවය කියන කරුණ ඒකාන්තේම ලැබෙනවා යම් කෙනෙකුට කල්යාණ මිතුරන් ඉන්නවා නම්. එතකොට ඒ වගේම ඊට පස්සේ විස්තර කරන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේදී අර මේ දෙවියන් සහිත ලෝකේ උතුම්ම කල්යාණ මිත්‍රයින් වහන්සේ උනේ වෙන්නේ භාග්‍යතුන් වහන්සේනේ. ඒ කල්යාණ මිත්‍රයින් වහන්සේගේ වචනය පිළිගන්නේ නැතුව කැලෑවකට ගිහිල්ලා අර කෙලෙස් වලට යට වෙලා ඒ විකාරයට පැමිණුණු මේගිය ස්වාමින් වහන්සේට මේ කල්යාණ මිත්‍රත්වය කල්යාණ මිතුරන් ඇති බව ආදී කරුණුවලින් සියලුම සාසන සම්පත්තිය දක්වලා එතකොට ඉන් පසුව ඒ දැන් භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව පිළිබඳව ආදර ගරුත්වය ඇති වුණා වූ උන්වහන්සේට ඒ කලින් අවස්ථාවේදී යම් කාම විතරක ආදියකින් උපද්‍රවයට පත්වීම හේතුවෙන් කමඨහන සමුද්ද නොවුනද ඒ අකුසල් ධර්මයන්ට සම්පූර්ණ ප්‍රතිපක්ෂ ඊට ඉර්ජු ප්‍රතිපක්ෂ භූත වුණ භාවනා න්‍යාය දක්වමින් ඊට පසුව අරහත්වය පිණිස කමඨහන දේශනා කරමින් තමයි භාග්‍යතුන් වහන්සේ තේන චපන මේ ගිය භික්ඛුනා ආදී වශයෙන් ඊළඟ කරුණු දේශනා කළේ. අපි ඒ ටිකත් කියවලා ඉමු. ඊළඟ අවසාන ඡේදෙ කවුද?
අස්තසන. තේනච මන මේගිය බික්කුණා ඉමේසු පංචසු ධම්මේසු පතිත්තාය වත්තාරෝ
චත්තාරෝ
චත්තාරෝ ධම්මා උත්තරීය භාව තබ්බා
අසුනා අසුනා භාවිතබ්බ
අසුභා භාවිතබ්බ හරි මෙතන ඉඳන්
තේනච අසුභා භාවිතබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවිතබ්බා ව්‍යාපාද පහයන ආනාපාන සති භාවිතබ්බා
විතක් උපච්ඡේදාය
විතක් උපච්ඡේදාය
අනිච්ච සංඥා
අනිච්ච සංඥා භාවිතබ්බා අස්මාන
සමුග්ඝාතාය
අස්මා සමුග්ඝාතාය අච්ච සංඥෝ හි මෙගිය අන්න අත්ත
අනන්ත සංඥා
අනත්ත සංඥා ගණ්ඨාති සංඝාති අනත්
අනත්ත සංඥී
අසම්මාන සමුග්ඝාතං පාපුනාති දිත්තේච ධම්මේ නිබ්බාය
නිබ්බානන්ති හරි. එතකොට මෙතනදී මේ කියවෙන්නේ මොකක්ද? ඉහත අපි කලින් මතක් කරපු ඒ කරුණු පහේ පිහිටාගෙන තවත් කරුණු හතරක් දියුණු කරන්නට ඕන, වඩන්නට අවශ්‍යයි. ඒ මොනවාද? රාගය ප්‍රහාණය පිණිස අසුභය වෙලිය යුතුයි, ව්‍යාපාදය ප්‍රහාණය පිණිස මෛත්‍රිය වෙලිය යුතුයි, විතර්ක සිඳීම පිණිස ආනාපාන සතිය වෙලිය යුතුයි, අස්මිමානය දුරු කිරීම පිණිස අනිත්‍ය සංඥාව වෙලිය යුතුයි. මේ අනිත්‍ය සංඥාව වඩන කෙනාට අනත්ත් සංඥාව අනාත්ම සංඥාව පිහිටනවා. අනාත්ම සංඥාව වැඩුණු කෙනාට අස්මිමානය දුරු කරන්න පුළුවන් වෙනවා. මේ ජීවිතේදීම නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට දේශනා කරලා ඊට පසුව භාග්‍යතුන් වහන්සේ ඊළඟ මේ උදාන ගාථා දෙකක් දේශනා කළා. අපි ඒ ගැන විස්තරේ පසුව බලමු නේද? මේ ටිකත් ඕනනම් අපි කියවලාම පෙළ අවසන් කරලා ඉතුරු ටික ඊළඟට පසුව කතා කරමු. ඊළඟට කවුද කියවන්නේ? ඒ පළවෙනි ගාථාව.
අවසර සම්.
ආ.
කුද්ධා විතක්කා සුකමා විතක්කා අනුගතා මනසෝ උප්පීලවා. ඒතේ අවිද්වා මනසෝ විතක්කේ උරාහුරං දහවති බත්තං චිත්ත
බන්ත
චිත්තෝ.
හරි. ඊළඟ ගාථාව කවුද කියන්නේ?
වසරයන් ඒතේජ විදිත්වා
මනසෝ
විත්වා
මනසෝ විතක්කේ
අතාපියෝ සංවරති සතිමා අනුගතේ මනසෝ උප්පිලාවේ අශේෂ මේතේ
පජහාසි බුද්ධෝ
තී පටන්.
හරි. එතකොට මෙතනදී මේ කියන්නේ මොකක්ද? මේ විදියට කල්යාණ මිතුරෙකුගේ ඇසුර ඇතිව කියනාලද සීලාදී ගුණයන්ගෙන් යුක්ත වුණ භික්ෂුව විසින් මේ ඇරඹූ තරුණ විපස්සනාව කරගෙන යද්දී රාගාදී උවදුරු ඉතින් හටගන්නවා නම්, මේ විපස්සනා භාවනාව කරගෙන යද්දී රාගාදී පරිශ්‍රය එහෙම නැත්තම් උවදුරු ඇති වෙනවා නම් ඒවා දුරු කිරීම පිණිස ඊට අමතරව මෙන්න මේ ධර්ම හතර උපදවන්න ඕන කියන එකයි තේරුම. මොකක්ද අසුභ කියලා මෙතන අදහස් කලේ? මොකක්ද 11 වැදෑරුම් අසුභ කමඨහන් අතරින් සුදුසු පරිදි කිසියම් අසුබ කමඨහනක යෙදෙන්න ඕන. රාගස්ස පහනාය කියලා කියන්නේ කාමරාගය දුරු කිරීම පිණිසයි. මෙන්න මේකෙදී මේ සාලි ලායක උපමාවක් කියලා එකක් දක්වලා තියෙනවා. මොකද්ද මේ සාලි ලායක කියලා කියන එකේ තේරුම? කවුද කියන්නේ? අපි අහනවා දැන් මේ කොහොමද මේ වචනය මේකේ වචන කීයක් එකතු වෙලාද මේ හැදුනේ කොහොමද මොකක්ද පද හැදෙන විදිය කියමු බලන්න කවුද? කවුද කියන්නේ? රේවතයස්ම ඕ කොහොමද වචන වෙන් වෙන්නේ? ඔව්. එතන සාලි ලායක උපමා කියලානේ තියෙන්නේ. සාලි ලායක කියන්නේ කවුද? ඥානකෝවිදායස්ම. වචනයේ තේරුම මොකක්ද? කොහොමද හැදුනේ? දෙවෙනි පොත ඉවර කළානේ නේද? නිරුක්තිය කියමු බලන්න. ඕකේ තේරුම මොකද්ද? හැල් වී කපන්නා කියන එකයි. ලායති කියලා කියන්නේ කපනවාට. එතකොට සාලින් ලායති තී සාලි ලායකෝ. එහෙමද? එහෙම විදිය හැල් වී කපන්නේ නොයි සාලි ලායක නම් වෙයි. එහෙමද? කම්ම උපපදයක් සහිත කිතක ප්‍රත්‍යයක් තියෙනවනේ මතක ඇති කම්මං කරෝතිටි කම්මකාරෝ ඒ විදිහට. හතර මෙතන මේකේ නම් ඇත්තරම නව ප්‍රත්‍ය ඇවිල්ලා එක කියලා ආදේශයක් ඇවිල්ලායි මේ ලායක උනේ. ඒවා මං හිතන්නේ හුරු ඇති දැන් කියද්දි මතක් වෙනවා ඇති නේද? නායක දායක වගේ පද හැදෙන්නේ අනකා යූ නෝ නං කියලා සූත්‍රයක් එහෙම තියෙන මතක ඇති නේද? ඒ විදිහට හැදුණු වචනයක් තමයි මේ සාලි ලායක කියලා කියන්නේ. දැන් දායක නායක ඒ වගේ තමයි මේ ලායක කියන වචනයක්. එය කරන්නා කියන එකයි. මේ කැපීම කරන්නා. මොනවද කපන්නේ? හැල්වි කපන පුද්ගලයෙකුගේ උපමාවක් තමයි මේ කියලා තියෙන්නේ. මොකක්ද? ඔන්න එක මනුස්සයෙක් දෑකැත්තක් අරගෙන කෙලවරක පටන් හැල් කෙතක්ක හැල් කපාගෙන යනවා. හැල් වී කපාගෙන යනවා. එහෙම කරන අතරෙදී වැට කඩාගෙන හරක් ටිකක් එනවා ඇතුළට. මොකද ඊට පස්සේ කරන්නේ අර දෑකැත්ත පැත්තකින් තියලා කෝටුවක් අරගෙන ඒ ආපු පාරෙන්ම හරක් ටික එළියට එලවනවා. ඊට පස්සේ වැට බැඳලා ආපහු දෑකැත්ත අරගෙන අර හැල් වී ටික කපනවා. ඔන්න උපමාව. ඊට පස්සේ ඒක ගලපලා විස්තර කරනවා. කොහොමද මේ හැල් කෙත වගේ තමයි බුද්ධ ශාසනය. මේ වී කපන පුද්ගලයා වගේ තමයි යෝගාවචරයා. දෑකැත්ත වගේ තමයි ප්‍රඥාව. මේක කපමින් ඉන්න කාලේ වගේ තමයි විපස්සනාවේ කටයුතු කරන අවස්ථාව. අර යෂ්ටිය වගේ එහෙම නැත්නම් මේ කෙවිත වගේ තමයි අසුභ කමටහන. වැට වගේ තමයි සංවරය. අන්න වැට බිඳගෙන අර හරක් ඇතුළට ආවා වගේ තමයි හදිසියෙන්ම නුවණින් සිහි නොකිරීම නිසා ප්‍රමාදයක් නිසා රාගය ඉපදීම. ඒ දෑකැත්ත පැත්තකින් තියලා අර කෙවිත අරගෙන ඇතුළට ආපු පාරෙන්ම හරකුන්ව ආපහු එළියට එලවනවා වගේ තමයි එළියට එලවලා වැට බැඳලා ප්‍රකෘතිමත් කරලා නැවත ඒ නවත්තපු තැන ඉඳන් පටන් අරගෙන ඒ හැල් කැපීම වගේ තමයි අසුභ කමටහනින් රාගය දුරු කරලා නැවත විපස්සනාවේ කටයුතු කරන කාලේ විපස්සනාව කරගෙන යන අවස්ථාව. මේක තමයි උපමා සංසන්දනය. මෙන්න මේ වගේ භාවනා විදියක් සඳහා තමයි අසුභා භාවීතබ්බා රාගස්ස පහනාය කියලා මේ විදියට දේශනා කළේ. පැහැදිලිද? හා. එතකොට දැන් භාවනා කටයුතු විපස්සනාවක් කරගෙන යද්දී රාගයක් හදිසි ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න අර වගේ අසුභය අරගෙන අසුභය කියන කෙවිත අරගෙන එලවන්න ඕන. එහෙම නැත්නම් කමක් නැහැ ඉතින් උනුත් කාපුවා කියලා හිටියොත් තමන් පොඩ්ඩ දුරක් ඉස්සරහට කපාගෙන යද්දී ඉතිරි මුළු කොටසම කාලා ඉවරයි. හරක් නේද? ඒක නිසා මේ ප්‍රයෝජන ගන්න බැරි වෙනවා බුද්ධ ශාසනයේ. ඒක නිසා ඒ විදියට කෙවිතත් පාවිච්චි කරන්න වෙනවා විතක නේද? හරි. ඊට පස්සේ මෙත්තා කියලා කිව්වේ මෛත්‍රී කමඨහනයි, ව්‍යාපාදස්ස පහනාය කිව්වේ කියපු ක්‍රමයටම උපන් කෝපය දුරු කිරීම සඳහායි. ආනාපාන සතිය කියලා කිව්වේ සෝලස වස්තුක ආනාපාන සතිය, අර චතුස්ක හතරක් යටතේ හතර බෙගින් ආපු ආනාපාන සතිය. විතක්ක උපච්ඡේදාය කියලා කිව්වේ කියපු ක්‍රමයටම උපන්නා වූ විතර්ක දුරු කිරීම පිණිස, ඒවා සිඳීම පිණිස. අස්මිමාන සමුද්ඝාතාය කියලා කියන්නේ මම විමි ආදී වශයෙන් ඒ උපදින්නා වූ නවවැදෑරුම් වූ මානය දුරු කිරීම පිණිස. අනිච්ච සංඤිනෝ කියලා කිව්වේ අනිච්ච සංඤිනෝ අනත්ත් සංඥා සන්තහති කිව්වනේ. එතන අනිච්ච සංඤිනෝ කියලා අදහස් කළේ ඇතිවි නැතිවීම වශයෙන් උදයබ්බය ඇත්තා වූ උදය වය දකින්නා වූ ඒ වගේම බිඳීම වශයෙන් తాවකාලික වශයෙන් නিত্য தත්වයට ප්‍රතිපක්ෂ වශයෙන් උත් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි යනාදී වශයෙන් පැවතුනා වූ අනිත්‍යානුපස්සනා වශයෙන් තමයි අනිත්‍ය සංඤී කියලා ඒ කිනාව හඳුන්වන්නේ. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ අනිත්‍ය සංඥාව භාවිතා කරන උදය වය වශයෙන් අනිත්‍ය ආදී සිහි කරන යෝගියාගෙනයි මේ කියන්නේ. අනත් සංඥා සංඝාති කියලා මේ කිව්වේ මොකක්ද? එහෙම අනිත්‍ය සංඥාව වඩන කෙනාට මේ සංස්කාර ධර්ම සාරයක්, එහෙම නැත්නම් ආත්ම ආදී සාරයක්, නියත පුද්ගලයෙක් නියත සත්වයෙක් කියන එහෙම ගන්න පුළුවන් සාරයක් නැහැ කියලා වැටෙනවා. ඒ වගේම තමන්ගේ වසඟයේ පවත්වන්න බෑ කියලා වැටෙනවා. අවසවත්තනතෝ. ඒ මොකද? ඉතින් මේ ඇති වෙලා නැති වෙන වේගෙන් නැති වෙලා යන දේ දකින්න කෙනාට තේරෙනවා ඉතින් මේ නැති වෙලා යන හැටියට ඒක පුළුවන් නේ මට ඕන විදියට තියාගන්න. ඇයි? ඇති වෙනවා නැති වෙනවා දකින්නවා. පැහැදිලි නේද? ආ. පරතෝ මේක තමන්ගේ කියලා දෙන්නේ ගන්නෙ නැහැ. රිත්තතෝ ආත්මාදී භාවයෙන් ශූන්‍යයි. හිස්. තුච්ඡ කියලා කියන්නේ එත් හිස් කියන අර්ථයම තමයි. එයින් ශූන්‍යයි කියලා කියන්නේ ඒකත් තේරෙනවා ශූන්‍යයි. එයින් තොරයි කියන අර්ථය. රික්ත තුච්ඡ ශුන්‍ය. භෝසීම ආසන්න අර්ථ ටිකක් කීටි කීටි කියවෙන්නේ. ඒතර මෙන්න මේ විදියට වැටුණාම සබ්බේ ධම්මා අනත්තා කියලා සියලු ධර්ම අනාත්මයි කියලා මේ විදියට පැවතුනා වූ අනත්තානුපස්සනා කියලා හඳුන්වන අනත් සංඥාව හිතේ හට ගන්නවා. හිතේ පිහිටනවා. කාටද? අනිච්ච සංඥාව වඩන කෙනාට. ඊතා තදින් පිහිට ගන්නවා. අනිත්‍ය ලක්ෂණය දැක්කම අනාත්ම ලක්ෂණය දැක්කා වෙනවා. ඉතින් මේ ලක්ෂණ තුන අතරින් එකක් ප්‍රකට වුණාම ඉතිරි දෙකත් ප්‍රකට වෙනවා. ඒ නිසා තමයි අනිච්ච සංඤිනෝහි මේගිය අනත් සංඥා සන්තහති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අනාත්ම ලක්ෂණය දැක්කම අස්මි මම මගේ ආදී මම කියලා එහෙම පිහිටන මානය මනාව අත්හැර දැම්මා වෙනවා, දුරු කළා වෙනවා. ඒ නිසා තමයි අනත් සංඤී අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති කියලා දේශනා කළේ. දිත්තේව ධම්මේ නිබ්බාණං කියලා මේ කිව්වේ මේ ආත්ම භාවයේදීම ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍ය රහිත වූ පරිනිර්වාණයට පැමිණෙනවා. මේ තමයි කෙටියෙන් මේ විස්තරයක් කළේ. වැඩිදුර විස්තර අසුභ භාවනාවාදී කරන විදිය මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒවා අපහුව අපි කියන්නේ නෑ කියලා බුද්ධ කුසාචාර්ය මහත්මේ කියන්නේ. පැහැදිලි නේද? ආ. ඒවා අපි කලින් කියලා තියෙන්නේ කියන එකයි මේ කියලා තියෙන්නේ. බුත්ත නයන ගහේ තබ්බෝ. මේ තැන් වල කියපු ක්‍රමයටම මේ තැන් දැනගන්න. ඊට පස්සුව මෙන්න මේ මිත්‍යා විතර්ක කියන පොරොන් විසින් ආය මේගිය ස්වාමීන් වහන්සේගේ කුසලය කියන භාණ්ඩ ටික හොරකංකලා කියන මේ සිදුවීම දැනගෙන, කියන්නේ ඉතින් මේගිය ස්වාමීන් වහන්සේගේ තිබ කුසල් හිත නැති යට වුණේ මොනවා නිසාද? අන්න අර අකුසල් විතර්ක නිසානේ. අන්න ඒ බව දැනගෙන මේ කාම විතර්ක ආදීන් දුරු නොකිරීමෙහි, ආදීනවත් දුරු කිරීමෙහි ආනිසංසත් දක්වන්නා වූ උදානයක් දේශනා කළා. ඒ උදාන දෙක තමයි දැන් ටිකකට කලින් අපි කිව්වේ නේද? හරි. ඒ ටිකේ තේරුමත් අපි ඉක්මනට කතා කරලා අවසන් කරමු. එතන කුද්දා කියලා වචනයක් තිබුණා. ඒකේ තේරුම හීන ලාමක කියන එකයි. ඔව්, අපි ඒ ටිකේ විතක්කා කියලා කිව්වේ කාම විතර්ක ආදී පාපී විතර්ක. එතන මේ සියලු විතර්කයන්ට වඩා හීන නිසා මෙතනදී ඒවට කුද්දා කියලා කිව්වයි කියනවා. ඔව්, සුකුමහා කියලා ඊට පස්සේ පාඩයක් තියෙනවා. ඥාති විතර්ක ආදිය තමයි එතනදී අදහස් කළේ. ඒ සුකුමා විතක්කා කියලා අදහස් කළේ ඥාති විතර්ක ආදී විතර්කයි. එතන තියෙනවා තවත් විතර්ක ටිකක් ඇති වෙන්න පුළුවන් නේ. ඥාති විතක්ක, ජනපද විතක්ක, අමරා විතක්ක, පරානුද්දයතාය, පටිසංයුත්ත විතක්ක, ලාභ සත්කාර සිලෝක පටිසංයුත්ත විතක්ක, අනවඤ්ඤප්ති පටිසංයුත්ත විතක්ක ආදී මේ විදිහේ විතර්ක තියෙනවා. ඒවා ඉතින් කාම විතර්ක වගේ දරුණු නැහැ. ඒවා ඒ තරම් ඕලාරික නැති නිසා ඒවට අපි කිව්වා සියුම් විතර්ක කියලා. අපි ඒවා එකින් එක ඔක්කොම විස්තර කරන්න බල යන්නේ නැහැ වෙලා යන නිසා. ඒවා අපි පසු දවසක වෙන තැනකදී ආවම කතා කරමු. විභංග ප්‍රකරණේ කතා කරන කාලෙදි මේවා දීර්ඝව විස්තර වෙනවා. අපි ඒ තැනක පසු කතා කරමු වැඩිදුර. නේද? නැත්තම් අද මේ ටික අපිට ඉවර කරන්න බැරි වෙනවා. එතකොට අනුගතා කියලා කිව්වේ සිත අනුව පවතිනවා කියන එකයි. ඊට පස්සේ මේ විතර්ක උපදීත්‍ති සිත ඒ විතර්කයන්ට අනුව පවතිනවා කියන එකයි තේරුම. ඒ මොකද ඒ ආරම්මන අභිනිරෝපණ ලක්ෂණෝ ලක්ෂණ යනේ විතර්කය කියලා කියන්නේ. එතකොට අකුසල් විතර්කයක් ඇති වුණොත් සිත ඒ අකුසල් විතර්කය වෙත ගිහිල්ලා ඒ අනුව පවතින්න පටන් ගන්නවා. එතකොට සිතේ ඉල්පුණු භාවයක් ඇති කරන ස්වභාවයක් තියෙනවා කියන අර්ථයෙන් තමයි මෙතන උප්පිලාවා කියන වචනේ යෙදුනේ. ඊට පස්සේ ඒතේ අවිද්වා මනසෝ විතක්කේ කියලා පාඩයක් තියෙනවා. ඒකේ විස්තර කරන්නේ මේ කාම විතර්ක ආදිය ආදී මනෝ විතර්ක වල ඒවා පිළිබඳ ආස්වාද ආදීනව නිස්සරණ ආදී වශයෙන් ඒ විතර්ක ඥාත තීරණ පහාන පරිඥාවන්ගෙන් තත්වාකාරයෙන් දන්නේ නැතිවීමෙන් දන්නේ නැති කෙනා මෙන්න මේ විතර්ක ආස්වාද ආදීනව නිස්සරණ වශයෙන් ඥාත තීරණ පහාන පරිඥාවන්ගෙන් තත්වාකාරයෙන් දැනගන්නේ නැති කෙනා කියන එකයි තේරුම. අවිද්වා කියලා කියන්නේ. අවිද්වා කියන්නේ නොදන්නා කෙනා කියන එකයි. නොදන්නා කෙනා. පුරාහුරං ධාවති භන්ත චිත්තෝ. මේ මිත්‍යා විතර්ක ප්‍රහීන නොවීම හේතුවෙන් ඒ නොපිහිටි සිත් ඇති කෙනා, ඒ කියන්නේ එක එකට හරියට පිහිටාගත්තු හිතක් නැති කෙනා ඇතැම් කාලෙක රූපවලට ඇතැම් කාලක ශබ්දවලට ආදී වශයෙන් ඒ ඒ අරමුණේ ආස්වාද කිරීම වශයෙන් නැවත නැවත ඒ අරමුණු වල දුවනවා ඒවා වටේ පරිභ්‍රමණය වෙනවා එහෙම නැත්නම් පුරාහුරන් ධාවති භන්ත චිත්තෝ කියන එකේ අර්ථය තවත් ක්‍රමයකට කියනවා අර විදියට පරිඥා වලින් තේරුම් නොගත්තු විතර්ක එක්වින් ඒ විතර්ක නිමිති කොටගෙන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ වශයෙන් පරිභ්‍රමණය වෙන සිතක් ඇතිව මේ ලෝකයෙන් වෙන ලෝකයකට ඒ ආදී වශයෙන් ආදාන නික්කේපේහි අපරාපරං ධාවති ඒ කියන්නේ වෙන ස්කන්ධ ටිකක් ග්‍රහණය කරගන්නවා ආපහු ඒවා ටික නික්ෂේප කරනවා එහෙම නැත්නම් ඉපදිනවා මැරෙනවා කියන එකයි මේ කියන්නේ පැහැදිලිද එතකොට කෙටියෙන්ම මේ ටිකේ තේරුම මොකක්ද මේ කියන විතර්ක තේරුම් නොගත්තුකම නිසා මේ විතර්ක නිවැරදිව තේරුම් නොගත්තු කෙනා අරමුණින් අරමුණටත් දුවනවා භවයෙන් භවයටත් දුවනවා ඒකයි කෙටියෙන්ම තේරුම මේ මෙන්න මේ කියන සුකුම විතර්ක පහත් විතර්ක ආදිය නිසා ඒවා අනුවගිය ඉල්පුණා වූ මනසක් ඇති කෙනා මේ විතර්ක නිවැරදිව තේරුම් නොගෙන ඒ රූපාදී ආරම්මණයෙන් ආරම්මණයට ඒ වගේම භවයෙන් භවයට ඉපදෙමින් මැරෙමින් මේ සංසාරයේ ගමන් කරනවා කියන එකයි තේරුම පළවෙනි ගාථාව. ඊළඟ ගාථාවෙන් කියන්නේ ඒතේච විද්වා මනසෝ විතක්කේ මෙතන විද්වා කියන්නේ දැනගෙන කියන එකයි ඒ කලින් කියපු කාම විතර්ක ආදී මනෝ විතර්ක ආස්වාද ආදී වශයෙන් තත්වාකාරයෙන් දැනගෙන වීරිය ඇතිව සංවරති කියලා කිව්වේ තමන්ගේ මේ ඉඳුරන් ආදී වහලා කටයුතු කරනවා එහෙම කටයුතු කරන සති සම්පන්න වූ භික්ෂුව මේ අල්ප වශයෙන් ඉපදෙන්නා වූ එහෙම නැත්නම් අනුග්ගතේ කියලා කියන්නේ දුර්ලභ වශයෙන් නූපන්නා වූ කියන එකයි ඒ කියන්නේ තාම ඉපදුනේ නැති අනාගතේ ආදී පහළ වෙන්න තියෙන විතර්ක ආදී කියන එකයි මෙතනින් අදහස් කරන්නේ තව ටිකක් ඒ කාරණාව විස්තර කරනවා ඒ කාම විතර්ක ආදී මනෝ විතර්ක හිතේ ඉපිලෙන බවට හේතු වෙන නිසා ඒවට කියනවා මනසෝ උප්පිලාවේ කියලා මනස ඒ දැන් මේ වාගේනේ අපි මනස හැසිරෙන්නේ ඒ අරමුණු වලනේ අන්න ඒ අරමුණු විද්වා කියලා කිව්වේ විපස්සනා ප්‍රඥාව ඇති නිසා මාර්ග ප්‍රඥාවෙන් මනාව දැනගනිමින් ඒ මාර්ග ප්‍රඥාවට උපකාරවත් වුණ සහාය භූත වුණ සම්මා වායාම සම්මා සති කියන ධර්ම තියෙන නිසා වීර්‍යවන්ත සතිමත්ව වීර්‍යවන්තව සතිමත්ව අන්න ඒ කියපු විතර්ක ආර්ය මාර්ග භාවනාවෙන් මත්ෙහි ඉපදීමට නුසුදුසු තත්වයට මෙතන කියන්නේ ඉස්සරහට ඉපදෙන්න තියෙන නොඉපදුනා වූ නූපන්නා වූ ඒ ධර්ම මාර්ගෂණයේදී සංවර කරනවා. උප්පත්ති රහේ අනුග්ගතේ අනුප්පන්නේ කියලා කිව්වේ මත්ෙහි ඉපදෙන්නට තියෙන අනාගතේ උපදින්නට තියෙන විතර්ක අනාගතේ උපදින්න තියෙන ඒ කාම විතර්කාදී විතර්ක මාර්ගෂණයේදී සංවර කරනවා. ඒතර මෙතනදි මේ කියන්නේ මොකක්ද? දැන් මාර්ගචනයේදී ප්‍රහාණය වෙනවනේ අනුසය ටිකක්. ඒ අනුසය ප්‍රහාණය නොවුනනම් අනාගතේ උපදින්න තියෙන කාම විතර්ක ආදියක් තිබුණානම් ඒවා ඒ වගේට උපදීමට තියෙන දොර වැහෙනවා, ඉඩ වැහෙනවා. ඒකයි මේ කියන්නේ මාර්ගය ඉපදීම නිසා. ඥාන සංවර වශයෙන් වහනවා. ඒවට පැමිණෙන්න තියෙන මාර්ගය අවහිර කරනවා. මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුද්ධ කියලා හඳුන්වන ආර්ය ශ්‍රාවකීන් වහන්සේ අරහත්වය අධිගම කිරීමෙන් ඉතිරියක් නැතිව මේ කාම විතර්ක ආදිය සමුච්ඡින්දනය කරනවා, ඉතිරියක් නැතුව ප්‍රහාණය කරනවා කියන එකයි මෙතන කියලා තියෙන්නේ. මෙන්න මේ විදිහට එහෙමනම් ඒ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඒ ගැන තව මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න පුළුවන්. තප්පර 20කින්. තප්පර 20කින්. හරි. ඈ. ඔ මේකෙනම් ගොඩාක් කරුණු ප්‍රකටව කියලා තියෙනවා. වැදිරිනේ. එහම සැඟවුණු අර්ථය කියවිලා නැහැ. නි ඔ මේකෙදි මෙතන හරියටම නම් මතක නැහැ. කොහොම හෝ අර පළවෙනි ගාථාව චිත්තවග්ගයේ ධම්මපදයේ නේද? ඒ ගාථාව දේශනා කරලා තියෙන්නේ මේ සිදුවීම මුල් කරගෙනමයි. එතනදී නම් කියනවා ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණා කියලා. මේ දේශනාවත් ඊට අදාළවම තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ තමයි ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි ඵලයට පත් වුණු බව කියවෙන්නේ. එතකොට ඇයි ස්වාමීන් වහන්සේට කලින් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බැරි වුනේ? අර අඹ වනේ ඉන්න වෙලාවේ. මොකද? ඉතින් ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ අර යෝනිසෝ මානසිකාරය හරියට පිහිටවා ගන්න බැරි වෙලා නේද? ඉතින් ඒ අර අකුසල් විතර්ක දුරු කර ගන්න තරම් යෝනිසෝ මානසිකාරය උපදවා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේට අවශ්‍ය ඒ ඉන්ද්‍රිය ධර්මාදී වැඩුණා. යෝනිසෝ මානසිකාරය ඇති කර ගැනීමේ හේතු සැකසුණා. ඉන්පසු ඒ මානසිකාර ඔස්සේ හිත යොදවලා මාර්ග ඥාන උපදවා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් අපිත් උත්සාහවත් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ වගේ. ඉතින් මේ කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන දැන් අද අපි කතා කරපු ටික අපේ ජීවිතවලත් ඒ ගුණධර්ම සම්පූර්ණ කරගෙන පුළුවන් තරම් මේ මාර්ගයේ ඉදිරියට යන්න. ඉතින් ඒ සඳහා අපි අද මේ සාකච්ඡාමය වශයෙන්, ධර්ම දේශනාමය වශයෙන් ෆ්‍රෙෂ් කර ගන්නට යෙදුණු හැම කුසලයක්මත් හැම දිනෙකටම හේතු උපනිශ්‍රය වේවා.